සභාකල් තැබීම සභානායකතුමා.
අර කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2022 සැප්තැම්බර් මාස 22 බ්‍රහස්පතින්දා දින පෙරවරු 9:30 දක්වා කල්තබේතුය යෝජනා කරනවා.
ගරු මහින්දානන්ද අරුගමගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, අපි අද මේ විවාදය ආරම්භ කරන අවස්ථාව වන විටත් අපි රටක් හැටියට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. මේ වෙනකොට අපි ණය ගෙවීම පැහැර හැරලා අපි බංකොලොත් රටක් කියලා තමයි කියන්නේ. ඒ වගේම අපේ ඉන්ධන ටික ගෑස් ටික ගේන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්න අපිට බරපතල ආර්ථික ප්‍රශ්න තියෙනවා, මුදල් නැහැ. ඒ වගේම මේ වෙනකොට කොන්ත්‍රාත්කරුවන්ට රෝහල් වලට ඖෂධ මිල දී ගැනීමට සැපයුම් කරුවන්ට මුදල් ගෙවන්න නැහැ කියලා කියනවා. ඒ වගේම ලබන මාසයේ වෙනකොට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවා ගන්න බැහැයි කියලා භාණ්ඩාගාරේ කියනවා. ඒ විතරක් නෙවෙයි, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩාගෙන වැටිලා රැකියා නැති වෙලා අපි බරපතල ආර්ථිකයකට මුහුණ දීලා තියෙන වෙලාවක අපි මේ විවාදයේ ගියේ. කතානායකතුමනි, අපේ රටේ උද්ධමනය 18%යි තිබ්බේ, අද 90%යි. පොලි අනුපාතයේ 12%යි තිබුණේ, අද 36%යි. 202 තිබුණ ඩොලරය අද 360යි. අපේ අතේ අපේ රටේ සංචිත නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාව රටක් හැටියට ඉතිහාසයේ මුහුණ දුන්න බරපතලම ආර්ථික අර්බුදය හමුවේ තමයි මේ පාර්ලිමේන්තුවේ අපි මේ විවාදය ගෙනියන්නේ. රජය මේ වෙනකොට කතානායකතුමනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා මේ අර්බුදයෙන් ගෙනීම සඳහා සැලසුමක් හදලා තියෙනවා. අපි පාර්ලිමේන්තුව හැටියට අපි විශ්වාස කරනවා මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතම රැඳෙන්නේ නැතුව අපේ රට තුල මේක කළමනාකරණය කරලා මේ අර්බුදයෙන් යම්තාක් දුරට අපට විසඳුම් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා. අපි මේ පිළිබඳ අපේ සහෝදර රමේෂ් පතිරණ ඇමතිතුමා, ඒ වගේම අපේ පැස්කෝල් මන්ත්‍රීතුමා, මදුර මන්ත්‍රීතුමා, සීතාරම්බෙපොළ මැතිණිය, ඒ වගේම අපේ සිසර ජයකොඩි මන්ත්‍රීතුමා ඇතුළු ඇමතිතුමා ඇතුළු අපි කණ්ඩායමක් එක්කහුව වෙලා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තීන්දුව කරා. ගරු කතානායකතුමනි, 2020-21 අවුරුද්ද ගත්තොතින් අපේ රටේ දළදේශීය නිෂ්පාදනය බිලියන 16809යි. ඒකට රාජ්‍ය ආදායම බිලියන 1463යි. රටේ දළදේශීය නිෂ්පාදනය බිලියන 16809යි. රාජ්‍ය ආදායම බිලියන 1463යි. ප්‍රතිශතයක් හැටියට ගත්තොතින් 8.71යි. අපිට ඒකෙන්ම තේරෙනවා කතානායකතුමනි, ලෝකයේ අනිත් රටවල් ගත්තහම 20%ෙන් උඩ හැම එකක්ම තියෙන්නේ දළදේශීය නිෂ්පාදනයේ රාජ්‍ය ආදායම බැලුවාම. අපේ රටේ 128ක තිබුණ දේමේ අද දළදේශීය නිෂ්පාදනයට රාජ්‍ය ආදායම 8.11යි අපේ රටේ තියෙන්නේ. මේකෙන්ම අපට තේරෙනවා අපි මෙතන ඇතුලේ බරපතල අර්බුදයක් තියෙනවායි කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රාජ්‍ය ආදායම් හරියට කළමනාකරණය කරලා මේක හරියට එකතු කරලා ඒ ගෙවන්න තියට නීතිය ක්‍රියාත්මක කරලා කටයුතු කරොතින් මේ ආර්ථික අර්බුදයෙන් 80% මේ ප්‍රශ්නය හරහා විසඳුම් ලබා දෙන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා. අපි ගමු මේ අපේ රාජ්‍ය බදු ආදායම් ගැන ප්‍රධාන මායතන ආදායම් බදු දෙපාර්තමේන්තුව. කතානායකතුමනි, අපේ රටේ ජනගහනය ඉන්නේ මිලියන 22යි. මම 20-21 දත්ත ගන්නේ නැහැ. කොවිඩ් එකේ ඉඳන් මම 20-20 ඩේටා ටික ගන්නම්. මේ සියල්ල මම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ගත්ත තොරතුරු. අපේ රටේ ජනගහනය මිලියන 22යි. පවුල් වශයෙන් ගත්තොත් මිලියන 5.8යි. කතානායකතුමනි, 20-20 අවුරුද්දේ අපේ රටේ ආදායම් පුද්ගලික ලිපිගොනු විවෘත කරලා තියෙන 292,305යි. ඒකේ රිටර්න්ස් එවලා තියෙන්නේ 122,000යි. 2020 අවුරුද්දේ බදු ගෙවන්නේ 59,000යි. 59,000යි මිලියන 22ක් ඉන්න රටක බදු ගෙවන්නේ 59,000යි. ඒ 59,000න් කතානායකතුමනි රුපියල් 10,000ට අඩුවෙන් බදු ගෙවනා ඉන්නවා 28,621ක්. ලක්ෂයට අඩුවෙන් බදු ගෙවනා ඉන්නවා 22,367ක්. 5,05,000ට අඩුවෙන් ගෙවන බදු අය ඉන්නවා 5,493ක්. ලක්ෂයට අඩුවෙන් ගෙවන අය 110,000ට අඩුවෙන් අය ඉන්නවා 1,456ක්. ගරු කතානායකතුමනි, ඔබතුමා පිළිගන්නවද මිලියන 22ක් ඉන්න රටක 150,000ට වැඩිය බදු ගෙවන අය ඉන්නේ 137 දෙනයි. අපේ රටේ 150,000ට වැඩිය මිලියන 5ට වැඩිය බදු ගෙවන අය ඉන්නේ 137 දෙනයි. මේ දත්ත බැලුවම ඔබතුමා ගන්න. ඊළඟට අපි යමු අපේ රටේ තියෙන ප්‍රධාන සමාගම්. කතානායකතුමනි, මම සමාගම් රෙජිස්ට්‍රාර්ගෙන් ගත්ත 2021 අවුරුද්දේ ලියාපදිංචි සමාගම් 1,05,000ක් තියෙනවා. ප්‍රධාන සමාගම් ලියාපදිංචි වෙලා මේ ප්‍රධාන සමාගම් වලින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලිපිගනු දීලා තියෙනවා 60,721ක්. ඒකේ රිටර්න් සෙවලා තියෙන 25692යි සබ්මිට් කරලා තියෙනවා තව වැඩිපුර ගණන් 35029යි. හැබැයි මේ 1,05,000ක් අපේ රටේ තියෙන සමාගම් වලින් බදු ගෙවලා තියෙන මේ අවුරුද්දේ 15069යි. ඒ 15069 ගේ උපබදු ප්‍රතිශතේ අපි ගත්තොත් 82%ක් ගෙවලා තියෙන්නේ සමාගම් 343යි. ඒ කියන්නේ කතානායකතුමනි 1,05,000ක් මේ රටේ තියෙන සමාගම් වලින් බදු ලැබිලා තියෙන ප්‍රමාණයෙන් 82%ක් ගෙවන්නේ 343යි. ඊළඟට අපි ගත්තොත් වැට් එක 9,070ක් අපේ වැට් රෙජිස්ටර් අරගෙන තියෙන අංක. ලිපිගොනු තියෙන 3,020ක් 185යි මේ වෙනකොට වැට් එක ගෙවලා තියෙන කතානායකතුමනි. අපි ඔබතුමාට ගත්තොත් මිලියන 22ක් ඉන්න රටක ආදායම් බදු දෙපාර්තමේන්තුව ඒ වගේම අපි ගත්තොත් මේ සියලු සමාගම් මේ ඔක්කොම ගත්තොත් 665 දෙනයි හරියට සමාගම් සහ පුද්ගලයන් 665 දෙනයි දැනෙන විදිහට මේ රටේ ආදායම් බදු ගෙවලා තියෙන. ඊළඟට අපි ආණ්ඩුව තීන්දුවක් ගත්ත කැපිටල් ගේට් ටැක්ස් එකක් කියලා අපි ගැහුවා. ඒ කියන්නේ අපි ඉඩමක් විකුණලා ඒ ඉඩමේ ලාභයට 10%ක් ගහනවා. මගේ ළඟ තියෙන ආදායම් බදු ලිපිගණුව ගාල්ලේ කෙනෙක්ගේ මේවා මට දෙන්න බෑ මොකද මේවා දුන්නේ කොහොමද කියලා ඇහුවොත් අහුවෙනවා. ආ ගාල්ලේ කොටුව ඇතුලේ කෙනෙක් ඉඩමක් විකුණනවා. ඔහු ඉඩම ගන්න මිලියන 250ට. ඔහු විකුණනවා ඉඩම මිලියන 2000කට. ඔහුගේ ලාභය මිලියන 1750යි. ඔහු ආදායම් බදු ගෙවනවා ලක්ෂ 20යි. ඔහු ආදායම් බදු ගෙවන්නේ මිලියන 1750ක ලාභයක් ගත්ත පුද්ගලයා. ඔහු ආදායම් බදු ගෙවන්නේ. ඒ නිසා මේ තමයි මිලියන 357යි කැපිටල් ගේන් ටැක්ස් එක 2009ට සම්පූර්ණයෙන් කික්කව් කරලා තියෙන්නේ. මේක හරහා විතරක් අපිට ට්‍රිලියනයකට වැඩි ආදායමක් කික්කව් කරන්න පුළුවන් ගරු කතානායකතුමනි. දැන් ඔබතුමා බලන්න ආදායම් බදු දෙපාර්තමේන්තුවේ දැන් අපි ගත්තොත් බදු වර්ග තියෙනවා 10ක්. අපේ තියෙනවා පුද්ගලික ආදායම් බදු, සංස්ථාපිත බදු, එකතුකලගේ මත බදු, හවුල් ව්‍යාපාර බදු, ජාතිය ගොඩනැගීමේ බදු. ඒ විතරක් නෙමෙයි මේවා කරන්න 55ක් තියෙනවා. මේ එකක්වත් හරියට කළමනාකරණය කරලා මේ කටයුතු කරනවයිද කියන ප්‍රශ්න තියෙනවා. ඉතින් නිසා අපි මේ ඇතුලේ රණ්ඩු වෙනවට වැඩිය මේ බදු ටික හරියට එක්කහුව කරන ක්‍රමවේදයක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි 226කට එක්කහුව වෙලා කරන්න පුළුවන් නම් රාජ්‍ය බදු ආදායම බිලියන 4000ක් අනිවාර්යෙන් එක්කහුව කරගන්න පුළුවන්. වැට් එකෙන් විතරක් පුළුවන් බිලියන 1000ක්. වැට් එකෙන් විතරක් ආදායම් බදු වලින් පුළුවන් බිලියන 1000ක්. කැපිටල් ගේන් ටැක්ස් එක මේ රටේ විකුණන අපාර්ට්මන්ට්ස් ගන්න ඉඩම් ගන්න 110 එක්කව කරොතින් මේ කිසිවක් පිළිබඳ අපි අවධානය යොමු කළේ නැහැ. අපි කතානායකතුමනි ඊළඟට විදේශ අපිට දැන් ඩොලර් නැහැ කියලා. දැන් විදේශ ශ්‍රමිකයෝ ගත්තාම කතානායකතුමනි අරාබියේ ඉන්නවා 108ක්, අනෙත් රටවල 3යි. සියල්ලම ගත්තාම යුරෝපෙත් එක්ක 115ක් ඉන්නවා විදේශිකයෝ. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නීතියක් තියෙනවා. විදේශගත ශ්‍රමිකයෙකුට ආදායම් බදු දෙපාර්තමේන්තුව අනුව බදු සහනයක් ලබා දීලා තියෙනවා විදේශවල රැකියා කරන කාලය තුල. ඒ කියන්නේ ඔහු රස්සාවක් කර
එයාලගේ එක ට්‍රේඩින් හැටියටයි යන්නේ. ඒකට කැපිටල් ගේන්ස් ගන්න බෑ.
නෑ මම මේ ඉඩම් ගැන කැපිටල් ගේන් ටැක්ස් එක කතා කරේ. මම මේ කිව්වේ ගරු කතානායකතුමනි මම කියාගෙන හිටියේ අපේ රටේ මම කතානායකතුමනි කියාගෙන හිටියේ විදේශ ශ්‍රමිකයෝ ඉන්නවා 115. ආදායම් බදු පනත අනුව විදේශ ශ්‍රමිකයෝ විදේශ රටවල රැකියා කරන කාලය තුල ඔවුන් බදු වලින් නිදහස්. හැබැයි ඔවුන්ට බදු නිදහස දෙන්නේ තමන්ගේ මුදල් බැංකුවට ප්‍රේෂණය කරන්න ඕන. 20යි 21ේ සංඛ්‍යාලයකට අනුව 8%ක්වත් බැංකුවලට ප්‍රේෂණය කරලා නැහැ විදේශ ශ්‍රමිකයෝ කිසි කෙනෙක්. එහෙමනම් ආදායම් බදු දෙපාර්තමේන්තුව තියෙන්නේ ඒගොල්ලන්ට ලියුමක් යවන්න ඕන. ලියුමක් යවලා බැංකුවට ප්‍රේෂණය කරන්න කියන්න ඕනේ. එහෙම නැත්නම් බද්දක් ගෙවන්න කියන්න ඕනේ. බද්ද ගන්නෙත් නැහැ, ලියුම යවන්නෙත් නැහැ, ප්‍රේෂණය කරන්නෙත් නැහැ, ඩොලර් එන්නෙත් නැහැ. මේ කිසිම දෙයක් ආදායම් බදු දෙපාර්තමේන්තුව කරන්නේ නැහැ. මේ හරහා විතරක් අපිට US මිලියන 300කට වැඩිය මුදලක් අපිට මේ හරහා විතරක් එක්කව කරගන්න පුළුවන්. ඊළඟට අපේ එක්ස්පෝර්ට්ස් ගත්තොත් අපේ අපනයන අවුරුද්දකට අපි අපනයන කරන බිලියන 1.4ක් අපි අපනයනය කරනවා තේ ඇඟලුම් වැනි දේවල්. දැන් මේ සියල්ල ඩොලර් ලංකාවට එන්න ඕනේ. මේක නියාමනය කරන්නේ මහ බැංකුව. හැබැයි 150යි US බිලියන 700යි වැඩිම ලංකාවට එන්නේ. මේක එන්නේ නැත්නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පනත තිනවා. ඒගොල්ලන්ට වැට් එක ගහන්න පුළුවන්. කවදාවත් ආදායම් බදු දෙපාර්තමේන්තුව වැට් එක ගහලා නැහැ. මහ බැංකුව සල්ලි එනවද කියලා බලලා නැහැ. අද ආන අපනයන කරුවන් ආනයන කරුව බවට පත් වෙලා අද අපනයන කරන හැම කෙනාම ලංකාවට චීස් බටර් ගේන්නේ සල්ලි වලින්. බිලියන ගණන් සල්ලි හොයනවා. මේවා නියාමනය කිරීම සඳහා මහ බැංකුව තුල හරි ආදායම් බදු දෙපාර්තමේන්තුව හරි කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ විතරක් නෙවෙයි කතානායකතුමනි අපි ගත්තොත් ඉතින් අපේ රටේ ආය කරන බදු. දැන් අපේ නගර සභා ආඥා මණ්ඩල 1937 පස්සේ අපි සංශෝධනය කළා නෑ. දැන් අපි ගත්තොත් අපි ඉන්න පාර්ලිමේන්තුව කෝට්ටේ නගර සභාවේ. කෝට්ටේ නගර සීමාව තියලා තියෙනවා තට්ටු 10ක 12ක ව්‍යාපාරික ගොඩනැගිල්ල. අපි අවුරුද්දට ආය කරන්න කීයද? රුපියල් 1000යි. කුණු ටික ගන්න ඕනේ, පාර හදන්න ඕනේ, ඔක්කොම කරන්න ඕනේ. අපි ආය කරන්නේ රුපියල් 1000යි. අපි අවුරුදු 50කින් මේ අනපනත් සංශෝධනය කළා, මේවා වෙනස් කළා නෑ. අපි ගත්තොත් ව්‍යාපාර බදු ඕන කෙනෙකුට බිස්නස් එකක් කරනවා නම් කියලා ව්‍යාපාරයක් ලියාපදිංචි වෙන්න ඕනේ. කීයද බද්ද? රුපියල් 100යි. බිස්නස් එකක් කරන්න ගන්නේ රුපියල් 100යි ආණ්ඩුවට හම්බ වෙන්නේ. හැබැයි මේවත් ගැන හිතන්නේ නැත්තේ. මේ අවුරුදු 50කට කලින් ගත්ත තීන්දුව. අපි ගත්තොත් දැව ප්‍රවාහණය. අපි දැවලොරිය ප්‍රවාහණය කරන්න බලපත්‍රයක් ගන්නවා. කීයද ගන්න? රුපියල් 159යි. හැබැයි ගස් ලොරිය වටිනාකම ලක්ෂ 30යි 40යි. හැබැයි ආණ්ඩුවට ගෙවන්නේ රුපියල් 159යි. අද වැලි කියුප් තුනක් කීයද? වැලි කියුප් තුනක් ලක්ෂයයි. ආණ්ඩුවට ගෙවන්නේ කීයද? රුපියල් 750යි. ගල් කියුප් තුනක් කීයද? 20000යි. ආණ්ඩුවට ගෙවන්නේ කීයද? 600යි. අපේ තියෙන ආදායම් ටික අපි හරියට කළමනා කරන්න. අපි රජයේ ඉඳන් කතානායකතුමනි බඩු දෙනවා. LRC ගේ ඉඳන් බඩු දෙනවා. මේ ඉඳන් බඩු දෙනකොට කොහොමද අය කරන ක්‍රමවේද? කෘෂිකාර්මික සඳහා ඉඩමක් වය කරොත් ටැක්සේරුවෙන් 104යි ආණ්ඩුව ගන්න. ව්‍යාපාර සඳහා ටැක්සේරුවෙන් 106යි. පුණ්‍යායතන සඳහා ටැක්සේරුවෙන් 102යි. 100ක් වටින ඉඩමෙන් අපි 104යි ගන්නේ රාජ්‍ය ආදායම හැටියට. අවුරුදු 40ක් 50ක් මේවා ගැන හිතලා නැහැ. මේවා ගැන නිලධාරි බලලා නැහැ. ආණ්ඩු තීරණය කළා නැහැ. මේව හරියට කළමනාකරණය කරගත්තොත් මේ සියල්ල රාජ්‍ය ආදායම්. කතානායකතුමනි, ඊළඟට අපේ රටේ කරන ව්‍යාපාර මේ බදු වලින් රිංගන මිනිස්සු. ඔබතුමාට කිව්වොත් නිමි ඇඳුම් ව්‍යාපාරය අපේ රටේ තියෙන 300ක් ලාභ ලබනවා. මම නම් කියන්නේ නැහැ. මොකද මම ගිය පාර පාර්ලිමේන්තුවේ නම් කියන්නේ නැහැ කිව්වහම එක්තරා ප්‍රබල ව්‍යාපාරිකෙක් සෝෂල් මීඩියා අපේ මේ කරන මොකද්ද ඒක මොකද්ද මේ YouTube channel එකක් තියෙන කෙනෙක් දාලා මට දැන් YouTube channel තුනකට සල්ලි දීලා YouTube channel තුනකට දාලා මට බැනලා තිබ්බා. මට පෞද්ගලික මට ගහලා තිබුණා. මට බාර 15ක් තියෙනවා. මම මේ බදුකාරය SL lock කියලා අර මේ මහත් එක්ක ඉන්නවා. එතුමා මට දැන් තුන් පාරක් ගහනවා මඩ. මම දන්නවා එයාට සල්ලි දුන්නේ කොහෙන්ද? සල්ලි ආවේ කොහෙන්ද කියලා දන්න. ඒවට අපි වැටෙන්නේ නැහැ. ඒම ගහනවා කියලා අපි බය නැහැ කරු කතානායකතුමනි. ඒ නිසා මේ නිමියඳුන් ව්‍යාපාරයේ ගත්තොත් අපේ රටේ තියෙනවා චේන් එකක් නිමියඳුන්. ඔබතුමා දන්නවද මේ නිමියඳුන් චේන් වල කිසි කෙනෙක් සත පහක් බදු ගෙවන්නේ නැහැ කියලා? අවුරුදු 4ක් මේ තියෙන එකම සුබ මාකක් ගෙවන්නේ නැහැ. ලංකාවේ තියෙන ලොකුම සුබ මාකට් චේන් එක 20යි 20 සත පහක් බදු ගෙවලා නැහැ. ඊළඟට අපේ කොටුවේ තියෙන තොග වෙළඳෝ යකඩ ටයර් නිෂ්පාදනය කරන ලංකාවේ ඉන්න ප්‍රබල ව්‍යාපාරිකයෝ ඔබතුමා ලිපි ගොනුව බලන්න 110යි 115යි ගෙවන්. මගේ ළඟ තියෙනවා කතානායකතුමනි මේ මඩ ගෙවන්න. අර මට මඩ ගහනවා කියපු හින්දම ඒ මඩ ගහපු එක්කෙනාගේ බැංකු ගිණුම මම ගෙනාවා. මට ගහන්න සල්ලි දුන්න හින්දා එයාගේ බැංකුවේ තියෙන සල්ලි ගාන මම ගත්තා. ගරු කතානායකතුමනි, මේ මඩ ගහන්න සල්ලි දීපු ව්‍යාපාරිකයාගේ 20යි 21 අවුරුද්ද බැංකු ගිණුමට අවිලා දෙනවා බිලියන 37ක්. බැංකුව ලංකා බැංකුව. ලංකා බැංකුවේ ගිණුමට අවිලා දෙනවා බිලියන 37ක්. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පෙන්වන්නේ කීයද? බිලියන 5යි. බිලියන 5යි. එතකොට මොකද්ද මේකේ තේරුම? ඊළඟට තියෙනවා 20යි 20. 20යි 20 තියෙනවා ඔහුගේ බැංකු ගිණුම. ඒකට තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුවත් තියෙන්නේ. ඇයි මගෙන් අහන්නේ? ඒකට තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුවත් තියෙන්නේ. 20යි 20. 20යි 20 ගරු කතානායකතුමනි, ඔහුගේ ගිණුමට එනවා බිලියන 33ක්. ඔහු පෙන්වන්නේ බිලියන 3යි. ආදායම් බදු ගෙවන්නේ, වැට් ගෙවන්නේ අවුරුදු 5ක් සත පහක් බද්දක් ගෙවලා නැහැ මේ පුද්ගලයා. හැබැයි ඒගොල්ලෝ හිතනවා YouTube වලට සල්ලි දීලා අපිට මඩ ගැහුවම අපි මේ වගේ කටවහයි කියලා. ඒ නිසා මම ඔහුගේ බැංකු ගිණුම ගෙනාවා. මේ බැංකු ගිණුමට අනුව බිලියන 35ක් වහලා තියෙනවා. බිලියන 35ක් කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. මම කවුරුත් අපහසුතාවයට පත් කරන්න කැමති නැහැ. ඒ විතරක් නෙවෙයි. තොග වෙලෙන්දෝ පිටකොටුවේ තොග වෙලෙන්දෝ ඒ වගේම ඖෂධ ආනයනය කරුවන් අපි ගත්තොතින්
ගරු මන්ත්‍රීවරයා නිසද්ද
අපි ගත්තොතින් ගරු කතානායකතුමනි අපේ රටේ තේ අපනයන කරුවන් අපි US මිලියන 650ක තේ යවනවා. මේකෙන් වැඩිම තේ අපනයන කරන සමාගම ආදම් බදු පාර්තමේන්තුවේ පෙන්නන්නේ බිලියන 40යි. ඒ කියන්නේ US මිලියන 145යි. ඔහු යවනවා US මිලියන 300කට 400කට වැඩි ගාණක්. US මිලියන 200කට වැඩි ගාණක් පෙන්වන්නේ නැහැ. ඇමරිකාවට වැඩිම ඇඳුම් යවන එක සමාගමක් තියෙනවා. US මිලියන 150ක යවලා තියෙනවා. එයා ඩිරෙක්ට් යවන්නේ 1 million US dollars. ඉන්ඩිරෙක්ට් යවනවා 149 US million. එකසිය හතලිස් නමක් ඉන්ඩිරෙක් යවනවා. ඩිරෙක් යවන්නේ එකයි එක යුස් මිලියන් එකට තමයි එයා බදු ගෙවන්. ඒවිතරක් නෙවෙයි මං ඔබතුමාට කිවති රේස් බයි රේස් අපි රටේ තියෙනවා රේස් බයි රේස් මේක තියෙනවා ස්ථාන 646. මේ සියලු දෙනා ගෙවන්නේ ලක්ෂ රුපියල් 106යි බලපත්‍ර ගාස්තුව. සත පහක් ආදායම් බදු ගෙවන්නේ නැහැ. මේ එක රේස් බයි සෙන්ටර් එක දවසකට ලක්ෂයක ආදායම් තියෙනවා. 646ක් කියන්නේ අවුරුද්දකට බිලියන 23ක් ලාභ ලබනවා රේස් බයි මහත්තුරු ටික විතරක්. සත පහක් ආදායම් බදු ගෙවන්නේ නැහැ. සත පහක් මේ කිසිවක් ගෙවන්නේ නැහැ. බලපත්‍ර ගාස්තුව විතරයි. ඊළඟ කැසිනෝ බලපත්‍ර හතරක් ලංකාවේ තියෙනවා. බලපත්‍ර ගාස්තුව විතරයි ගෙවන්නේ. ඇතුල් වීමේ ගාස්තුවක් තියෙනවා ඩොලර් 50ක්. සෙල්ලම් කරන මුදල් තියෙනවා. කිසිම දෙයකට සත පහක මුදලක් ගෙවන්නේ නැහැ. මේ කිසිවක් මේකට අය කරන්න දැන් කරු කතා නැහැකතුමනි. ඒ විතරක් නෙවෙයි. ඉදම් තට්ටු නිවාස අපේ රටේ තියෙනවා ප්‍රබලම සමාගම් දෙකක් තියෙනවා. මේ තට්ටු නිවාස හදන ප්‍රදන සමාගම් ඉදම් විකුණන සමාගම ඕන නම් මං කියන්න කාර්යාලය දෙන්නේ බොරැල්ලේ ට්‍රැෆික් ලයිට් එක ගාව. හැබැයි සතානායකතුමනි එක අපාර්ට්මන්ට් එක වටිනාකම මිලියන 100යි මිලියන 1000යි. සත පහක් ආදායම් බදු ගෙවලා නැහැ ආදායම් බදු පාර්තුවේතු. සත පහක් ආදායම් බදු ගෙවලා නැහැ. අපාර්ට්මන්ට් එකක් මිලියන 100යි ඉඳලා මිලියන 1000 දක්වා විකුණනවා. ලංකාව විතරක් නෙවෙයි මාලදිවයිනත් අපාර්ට්මන්ට් හදනවා. එයා සිංගප්පූරුවෙත් අපාර්ට්මන්ට් හදනවා. සත පහක බද්දක් ගෙවලා නැහැ. ඒ විතරක් නෙවෙයි මම ඔබතුමාට එදා කිව්වා මත්පැන් බලපත්‍ර 5300ක් තියෙනවා. දවසේ සුද්ධ ලාභය 50000යි. අවුරුද්දට ගෙවන්නේ 150000යි. 365 දවසෙන් දවස් 3කට ආදායම් බදු ගෙවන්නේ. ඉතුරු ඔක්කොම ටික බද්දෙන් නිදහස්. මේව ගැන බලන්න. ඉන්දන පෙරවු මහල් තියෙනවා 1800ක්. එක බවුසරගෙන් ලාභය 94000යි. බවුසර් පහක් විකුණන ෂෙට් තියෙනවා. ෂෙට් වල මහත්තුරු වැඩිම බදු ගෙවන්නේ මාසෙකට ලක්ෂ 2යි කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි ඔබතුමාට මම කියන්න ගියොත් වාහන නාන කරුවන් ඉඳලා මේ ව්‍යාපාර ගත්තොදින් මේ හරියට මේ බදු කලමනාකරණය කරගත්තොදින් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවත් මේ කිසිවක් ඕනේ නැහැ. මේ පාර්ලිමේන්තුව අපි ඔක්කොම එකට ඉඳගෙන මේ වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් නම් අපට රාජ්‍ය ආදායම බිලියන 4000කට අපිට වැඩි කරගන්න පුළුවන් කරු කතා නැහැ. ඒ විතරක් නෙවෙයි අපි මේ මං ඉදත් යෝජනා කරා මේ ආදායම් බදු වැඩි කරන්න කලින් ඉස්සෙල්ලා අපි ආදර්ශයක් වෙමු. ඒ නිසා මං කියනවා මං ආරාධනා කරනවා පාර්ලිමේන්තුව අපි හැම කෙනෙක්ම ආදායම් බදු ගෙවමු. ගෙවන්න නැත්නම් ලිපි ගොනු හරිමු. මෙතන 100ක් 150ක් ගෙවනවා. හැබැයි ගෙවන්නේ නැති අය ඉන්නවා. හැබැයි හැම කෙනෙකුටම ලිපි ගණුවක් අරින්න ඔබතුමා ලියුමක් ගවන්න ආදායම් බදු කොමසාරි ජෙනරාල්තුමාට ඇවිල්ලා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපි ගණුවක් අරින්න තමන්ගේ ආදායම පෙන්වන්න කියලා. ඒ විතරක් නෙවෙයි.
දැන් මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ විසඳනවා.
බොහොම හොඳයි.
ඇයි 18ට වැඩි සියලු දෙනාම
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි 18 ඔබතුමා හිතනවාද විසඳනවා කියලා? ගරු කතානායකතුමනි 290000ක් ෆයිල් කරගන්න බැරි ආණ්ඩුවක්. ආදායම් බදු දෙපාර්තමේන්තුවට 290000ක් ෆයිල් කරගන්න බැරි වෙන එක ඔබතුමා හිතනවාද? 18 වැඩි යටි මේ ක්‍රමවේද වෙනස් කරන්න නැතුව කරන්න බෑ. මොක ගැහුවත් මේ වෙනස කරේ නැත්නම් මේ ආයතන වල මේ ක්‍රමවේද හැදුවේ නැත්නම් මේක කරන්න බෑ ගරු කතානායකතුමනි. ඊළඟට ඉතින් මට පොඩ්ඩක් මගේ කතාවෙන් පස්සේ ඔබතුමා වෙලාව ගන්නකෝ. ඉතින් මගේ කතාවෙන් පස්සේ ඔබතුමා වෙලාව ගන්න.
සහභාගීවෙනවනේ.
ගරු කතානායකතුමනි මේ ආදායම් ඒකරාති කර ගැනීම සඳහා අපි රජයට
විවාදයට සහභාගීවෙනවනේ.
බලන්න.
ඔව් වීරසිංහ මන්තුමා.
මාත ඉතාමත් වැදගත් යෝජනාවක් පාර්ලිමේන්තු 225 ආදායම් බදු ෆයිල් ඕපන් කරන්න කියලා ඉතාමත් වැදගත් යෝජනාවක්. ඒ වගේම ගරු කතානායකතුමනේ ඔබතුමා යෝජනා කරපු විදිහටම යෝජනා තවත් කොටසක් එකතු කරන්න වත්කම් හිමිකම් බැරකම් ප්‍රකාශන අපි බාර දෙනවා. හැබැයි මේවා ප්‍රසිද්ධ කරන්නත් ඕන 225. මොකද ලියුම් කවුරේ ධාර බාර දුන්නාන් පස්සේ මොනව තියනවද දන්නේ නැහැ. ඒක නිසා 225 වත්කම් හිමිකම් බැරකම් ප්‍රකාශය මේ රටේ මිනිසුන්ට බලන්න පුළුවන් දෙයක් වෙන බවට පත් කරන්නත් ඕන. නන්නා ලියුම් කවුරේ මේ අවුරුද්දු නම් ලබන අවුරුද්ද වෙනකම් මොනව තියනවද කියලා මහලේකම්තුමා දන්නේ නැහැ. අපි වාර ගන්නකම් ඒක දන්නේ නැහැ. ඒක නිසා මිනිසුන් 225 වත්කම් හිමිකම් බැරකම් ප්‍රකාශන ජනතාවට ප්‍රසිද්ධ කරන්න කියනත් ඉල්ලීම කරනවා.
ගරු කතානායකතුමනි මම ආදායම් බදු ගෙවන්නේ. මම ආදායම් බදු ගෙවනවා. මට ලිපි ගොනුවක් තියෙනවා එක. දෙවැනි එක මම යෝජනා කරේ අද මම නිසා මම අද මගේ වෙබ් එකට දානවා ට්‍රාන්ස්පරන්ට් ඉන්ටර්නැෂනල් එකට මම මගේ වත්කම් බැරකම් ප්‍රකාශය දානවා. කැමති කෙනෙකුට දාන්න පුළුවන්. ගරු කතානායකතුමනි මම මේ ආදායම් අපි මොනව කතා කරත් මේක අපිට තනියම කරන්න බෑ. පාර්ලිමේන්තුව අපි 225 එක්ක අහුවෙලා මේ වෙනුවෙන් අපි හිත ගන්න ඕනේ. පළවෙනියටම ගරු කතානායකතුමනි අපේ රටේ බදු ක්‍රමවේද වෙනස් කරන්න ඕනේ. අපේ රටේ වක්‍ර බදු 180ක් අය කරනවා. ඍජු බදු 120යි අය කරන්නේ. ඒ කියන්නේ මෙරටේ 80ක් හැම කෙනෙක්ම බදු ගෙවන්න ඕනේ. ඒක වැරදි. එනිසා වක්‍ර බදු ප්‍රමාණය අඩු කරලා ඍජු බදු වැඩි කිරීමට පළවෙනියටම අපි තීන්දුවක් ගන්න ඕනේ. එනිසා පළවෙනි දේ වක්‍ර බදු ගහපම මේ රටේ හැම කෙනෙක්ම ගෙවන්න ඕනේ. ඇයි දුප්පත් මිනිස්සු බදු ගෙවන්නේ? ඇයි දුප්පත් මිනිස්සුන්ට බදු ගෙවන්න කියන්නේ? කෝටි ගණන් තියෙන මිනිස්සු සල්ලි හම්බ කරනවා බදු ගෙවන්නේ නැහැ. වහනවා බිලියන ගණන් බැංකුවේ තියන් ඉන්නවා. පිට රටවල සල්ලි තියෙනවා. ඇයි ගෙවන්නේ නැත්තේ? ඒ නිසා පොඩි මිනිහට බදු ගහන එක නවත්තන්න. ඍජු බදු වැඩි කරන්න, වක්‍ර බදු අඩු කරන්න. ඒ නිසා බදු ක්‍රමයේ වෙනස් කරන්නයි කියලා කියනවා. අපේ රටේ බදු ක්‍රම 10ක් තියෙනවා. මම විශ්වාස කරන මගේ පෞද්ගලික මතය නම් මේ 10ම හොසි කරලා one country one tax. ලෝකේ දියුණු රටවල තියෙනවා බදු ක්‍රමයේ සදා එක බද්දක් අය කරන්න කියලා. ඊළඟට බදු වල පනවන නීතිය ගරු කතානායක දිනු මගේ ළඟ තියෙනවා. ලෝකේ අනිත් රටවල බදු අය කරන නීති පිළිබඳ අපි ගත්තොත් ඉන්දියාවේ හැම එකේම බදු ගෙවන්න නැති සදා අපරාධ නීතිය තමයි භාවිතා කරන්නේ. ඕස්ට්‍රේලියාව මගේ ළඟ තියෙනවා, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, මේ සියලුම රටවල් ගත්තොත් බදු ගෙවන්න නැති අය වෙනුවෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක කරනවා. අපේ රටේ බදු ගෙවුවේ නැත්තම් මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි ගෙවන්නේ නැත්තේ. ඒ නිසා බදු ගෙවුම් නැති සියලු දෙනා අධිකරණයට ගෙනියලා දඬුවම් දීලා නීතිය ක්‍රියාත්මක කරන නීතියක් මේ රටේ පාර්ලිමේන්තුව සම්මත කරන්න ඕනේ. ඒ නිසා හැම කෙනෙක්ම බදු ගෙවන්න ඕනේ, හැම කෙනෙක්ම බදු ගෙවන්න ඕනේ. ලෝකේ හැම රටකම බදු ගෙවන්න එක නීතියක් තියෙනවා නම් අපේ රටේ විතරක් බදු වලින් පැනලන නීතියක් දාලා වැඩක් නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න කියලා කියනවා ගරු කතානායකතුමනි. ඊළඟට අපි ඔබතුමාට කියනවා මේ බදු හංගන අනිත් කට්ටිය තමයි වරලත් ගණකාධිකාරිය ආයතන. අපේ රටේ තියෙනවා ප්‍රධානම 27ක්. මෙන්න මේ ටික ඔක්කොටම කලින් මෙන්න මේ ටික නියාමනය කරන්න ඕනේ. මේගොල්ල තමයි මේ ඔක්කොම බදු ටික හොරට හදලා එවන්නේ ආදම් බදු පාර්තමේන්තුවට. මේක ආදම් බදු පාර්තමේන්තුවට විතරක් බැනලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට දොස් කියලා වැඩක් නැහැ. ඒ නිසා ටැක්ස් ෆයිල් එක එව්වම මේක ඔක්කොම බැලන්ස් කරලා හදලා එවනවා. දැන් අර account එකේ බිලියන 37ක් තියෙනවා. බිලියන 5ක් කියලා 32 වහලා එවනවා. ඉතින් ආදම් බදු පාර්තමේන්තුවට ඒකට ටැක්ස් එක ගහනවා හදලා බලලා. ඒ නිසා අපි කියනවා ගරු කතානායකතුමනි මේක කරන්න එපා. මේ වරලත් ගණකාධිකාරී ආයතන නියාමනය කරන වැඩසටහන. ඔවුන්ට විරුද්ධවත් හරියට ඒ ගණන් දුන්නේ නැත්නම් ඔවුන්ට දඩුවම් දෙන ක්‍රමවේදයක් හදන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඊළඟට අපි යෝජනා කරනවා ලංකාවේ ප්‍රධානම සමාගම් 1000ට පොස්ට් මැෂින්ස් 1000ක් දෙන්න කියලා. පොස්ට් මැෂින්ස් 1000ක් දුන්නොත් මේ සියලු ගණන් ටික හිලව් ටික ඔන්ලයින් එනවා. මේක පිළිබඳව ආදම් බදු කොමසාරි ජෙනරාල්තුමා සාකච්ඡාවක් ඇඳවලා තිබුණා. එක කොමසාරිස්වරයෙක් කියලා තිබුණා හාපෝ ඕක කරන්න යන්න එපා, ඕක පිස්සු වැඩක් කියලා. දැන් මම මේක ගිය සතියේ පාර්ලිමේන්තුවේ කතා කරාම ආදම් බදු කොමසාරිස්වරුන්ගේ සංගමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. තියලා පොඩ්ඩක් මට බැන්න. ඉතින් මම ඒ ආදම් බදු කොමසාරිස් සංගමේ සභාපතිතුමාට කියනවා ඔබතුමා මට බණින්න කලින් ඔබතුමාගේ නමින් තියෙන කළුබෝවිල ස්පිරිතාලේ ඉස්සරහ කාසෙල් එකක් ලොකු එකක්. ඒකට ආදම් බදු ගෙවලා ඉන්න. ඉස්සෙල්ලම ඒකට ආදම් බදු ගෙවලා ඉන්න. ආදම් බදු කොමසාරිස්තුමාගේ සංගමේ සභාපතිතුමාගේ මම ඉල්ලීමක් කරනවා. ඊළඟට මම කියනවා ඔන්ලයින් සිස්ටම් එකක් හදන්න. ලෝකෙ දියුණු රටවල ඕනේ කෙනෙකුට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේ අතරමැදි ආපම තමයි මේ ගණදෙනු ටික වෙන්නේ. ඒ නිසා කතාතුමනි අනෙත් රටවල් වගේ ඔන්ලයින් ආදායම් බදු ලියාපදිංචන ක්‍රමයක්. ඒ වගේම අපේ පොඩි කාලේ තිබුණා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බදු නිලධාරී කුමුතුමාට මතකයි. ප්‍රාදේශීය ලේකම්කාර සියලු තොරතුරු ගන්න පුළුවන්. ඒ බදු නිලධාරීන්ගේ ක්‍රමවේද නැවත ආරම්භ කරන්න කියලා අපි යෝජනා කරනවා. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවකයෝ මදි කියනවා. උපාධිධාරී 8000ක් ගත්තා වැඩ නැතුව නිකන් ඉන්නවා. උපාධිධාරීන් 5000ක් දෙන්න. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කාර්යාලවලට 5000ක් දෙන්න. මේක හදනකම් 5000ක් දෙන්න දීලා මේක නියාමනය කරන්නයි කියලා කියනවා. ඒ වගේම අපි විශ්වාස කරන මගේ පෞද්ගලික මතය නම් මේ රටේ සියලු ව්‍යාපාර ලියාපදිංචි අහෝසි කරන්න. අහෝසි කරලා මාසයක් තුල සියලු දෙනා නැවත ලියාපදිංචි වෙන්න කියන්නේ නැත්නම් අපිට මේ ඩේටා බේස් එක හදන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කරු කතානායකතුමනි අපේ රටේ විශාල දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාවක් ඉනෝ දිස්ත්‍රික්ක 25ක දෙපාර්තමේන්තුවේ කාර්යාල තියෙනවා. ඒ නිසා මේ සියල්ල හරියට කළමනාකරණය කරලා මේ රාජ්‍ය බදුවා දැන් ඔබතුමාට මම කව බදු වර්ග 10ක් තියෙනවා. මේක හරියට මේ පළවෙනි හතර හරියට චාර්ජ් කරන්න නැත්නම් මේ ඔක්කොම එකට කරලා එක ටැක්ස් එකක් අපි ගත්තොත් ලෝකේ සමහර රටවල් තියෙනවා ආදායම් බදු 140ක් ගෙවනවා. ඇමරිකාවේ 40 45යි, එංගලන්තේ 40 40. අපි එහෙම ගහන්න කියන්නේ නැහැ. තියෙන කෙනාගෙන් ගන්න. ඒ විතරක් නෙවෙයි, දැන් කතානායකතුමනි අපේ රටේ තියෙන රාජ්‍ය බැංකු, අපේ රටේ තියෙන විදුලි බල මණ්ඩල, හැම කෙනෙක්ගේ බංගල තියෙන විදුලි බල මණ්ඩලයේ ඉන්න අයගේ ප්‍රධාන අයගේ පඩි ටික මිලියන 3ට වැඩිය ඉන්න 11000 ගන්න 9000 ගන්නද ගොයි දිනන විශාල වැටුපක් ගන්න. ඔබතුමා දන්නවද මේ කිසි කෙනෙක් තමන්ගේ වැටුපේ pay tax එක ගෙවන්නේ? ඔබතුමා දන්නවද ලංකාවේ තියෙන ප්‍රධානම රාජ්‍ය බැංකුව ඒකේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියෙක් පඩිය ගන්නවා 12454. එයාට ගෙවන්න ඕනේ tax එක 159000. ඒ tax එක කොහොමද එයා ගෙවන්නේ? ඒ බැංකුවම වෙනම subsidiary කම්පැනියක් හදලා ඒ subsidiary කම්පැනියෙන් DJ මහත්තයාගේ account එකේ ගෙනව tax එක ගෙවන්නේ කියලා. ඒ කියන්නේ බැංකුව තමයි ටැක්ස් එක ගෙවන්නේ. ඒ නිසා නීතියක් ගන්න සියලු රාජ්‍ය බැංකු සියලු රාජ්‍ය බැංකු pay tax එක ගෙවන්න ඕන. විදුලි බල මණ්ඩලයේ සියලු සේවක pay tax එක ගෙවන්න ඕන. ඇයි ඒක කරන්නේ නැත්තේ? හැම කෙනෙකුටම මහා බැංකුවත් ගෙවන්න පටන් ගත්තේ 2019 මේ පාර්ලිමේන්තුවේ පිසිද්ද වෙයි. මෙරටේ මුදල් නියාමනය කරන්නේ මහා බැංකුව. මහා බැංකුවේ කිසිම සේවකෙක් pay tax එක ගෙවුවේ නැහැ. කෝප් එක ගෙනල්ලා කෝප් එක නියෝගයක් දුන්නාට පස්සේ තමයි මහා බැංකුව pay tax එක ගෙවන්න පටන් ගත්තේ. ඒ නිසා මෙරටේ සියලු රාජ්‍ය සේවකයෝ pay tax එක ගෙවන්න ඕන. pay tax එක ගෙවන්න ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නීතිය මොකද්ද? සම්පූර්ණ වැටුපට pay tax එක ගෙවන්න ඕනේ. අපේ රටේ සියලුම සේවකයෝ මූලික වැටුපට විතරයි pay tax එක ගෙවන්නේ. ඒක වැරදි. අද වැටුපට වැඩිය දීමනා ගන්නවා. වැටුපට වැඩිය දීමනා ගන්නවා. ඒ නිසා සියලු දෙනාට ඒ tax එක ගෙවන්නේ කියලා කියනවා.
මත්තුමා ඔබතුමාගේ යෝජනා මම අගය කරනවා. හැබැයි පුද්ගලික අංශය ආයේගේ tax එක ඉස්සෙල්ලා ගෙවුවේ මූලික වැටුපට. නමුත් දැන් vehicle allowance එක fuel allowance drive allowance ඔක්කොම එකතු කරලා total එකට සමහර sales executives ලගේ commissions උත් එකතු වෙලා තමයි පුද්ගලික අංශය ගන්නේ. ඉතින් ආණ්ඩුවට කියනවනම් ආණ්ඩුවටත් එහෙම ගේන්න ඕන කියලා යෝජනා කරන්න.
ඒක ඔබතුමාට තන් සොල්ලන්ට උංගල වෙලඟිල්ලා. අපිට දන්නා සොන්නේ. නෑ අපිට දන්නා සොන්නේ. නෑ මම ඒක තමයි කිව්වේ. ඒක වඩ එක තේරුන්නේ නෑ. ඒක වඩ තේරෙන්නේ නෑ. දැන් ඔළුව තලා ගන්න තියද ගන්නකො. स्वदेश අපි මේ වගේ නැවත හිතන්න ඕනේ මේ රට ගොඩ එන්න නම් අපි මේ බැන බැන ඉඳලා වැඩක් නැහැ ඒ විතරක් නෙවෙයි අපි මේ යපු මානයන ආර්ථිකෙන් මිදලා නිෂ්පාදන ආර්ථිකයට යන්න ඕනේ මේ රටේ කෘෂිකර්මාන්තේ මම කෘෂිකර්ම අමාත්‍යවරය හැටියට මේක අපි හොඳ වැඩසටහනක් ඇදුවා හැබැයි ඉතින් කාබන් එකකින් තමයි අපි ඔක්කොම කරපුවා යට ගියා අපේ රටේ නිෂ්පාදන එකල හැකි සියලු දෙනේ මේ රටේ හදන්න ඕනේ සිරිමාව මැතිණියගේ කාලේ මේ රටේ 100%ක් මිරිස් හැදුවා අද 100%ක් මිරිස් අපි ආනයනය කරනවා අපේ නව ශ්‍රීලන්තේ වැඩිම කිරි ගෙන්නන්නේ අපි ඇයි අපිට අපේ කිරි ටික හදාගන්න බැරි අපිට අල ටික ලුණු ටික මිරිස් ටික හදන්න පුළුවන් බිලියන 100ක් අපි කැම ටික ගේන්න රටින් මුදල් වෙන් කරනවා මේ සියල්ල ආනයනේ නවත්තලා මේ රටේ නිෂ්පාදනය කරන්න කටයුතු කරන්න ඕනේ අපේ රටේ විශ්වවිද්‍යාල අවුරුද්දකට බිලියන 5ක් යනවා විදේශ විශ්වවිද්‍යාලවල දරුවෝ යවන්න ඇයි අපිට බැරි අපේ රටේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න ඒ විතරක් නෙවෙයි අපේ රටේ ත්‍රිවිධ හමුදාව 247,000ක් ඉන්න ලෝක වෙන රටවල් වල යුද්ධ ඉවරුනාම ස්වාච්ඡාවෙන් යනවා නැත්නම් ස්වේච්ඡාවෙන් ඉඳලා ඕනේ වෙලාවට ගන්න කෑමට විතරක් අපට යනවා බිලියන 100ක් ඒ නිසා ඒ අය ස්වේච්ඡා හමුදා හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි අපේ රටේ පාඩු ලබන ආයතන ට්‍රිලියන 1ක් පාඩුව ලබන මේ ආයතන වල පාඩුව ට්‍රිලියන් එකක් මේක ගෙනියන්න බෑ ඒ නිසා මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුව අපි ඔක්කොම එකට එක්කහුවෙලා මේ රණ්ඩු වෙන්නේ නැතුව මේ IMF එකේ කොන්දේසි ගැන කතා කරනවා අපි මේ එක එක්කෙනාට බනිනවා රණ්ඩු වෙනවා අපි ඔක්කොම එකට එක්කහුවෙලා මේ රටේ රාජ්‍ය ආදායම් ටික හරියට කළමනාකරණය කරගන්න අපි 225කට එකට ඉන්න පුළුවන් නම් ගරු කතානායකතුමනි මේ රටේ කිසි කෙනෙක් බඩගින්නේ ඉන්නෙත් නැ මේ රටේ මන්දපෝෂණය හැදෙන්නෙත් නැ මේ රටේ මිනිස්සු අහබොන්නෙත් නැ අපි ඔක්කොම දේශපාලන න්‍යායපත්‍ර ඉවරයි
දැන් කාලේ
ඉවරයි සර් මේ රටේ මේ පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍ර වලින් අයින් වෙලා අපි සියලු දෙනාම එකට එක්කවෙලා මේ වැඩසටහනට අපි එක්කවෙලා තීන්දු ගමු කටයුතු කරමු කියන යෝජනාව මත ක්‍රමින් මම නියඩ වෙනවා
බොම් සර් මදුර විතානගේ මන්ත්‍රීතුමා
නියෝජ්‍ය කතානායකතුමනි මම මහින්ද අපේ මහින්දානන්ද මහතුමාගේ කතාව යෝජනාව ස්ථිර කරමින් අද විශේෂයෙන්ම කියන්න ඕන මේ රටේ වැරදි පණිවිඩයක් මේ රටේ මිනිස්සුන්ට ආපහු බදු ගහන්නත් හදනවා කියලා මේ විදුලි බල මිලට අමතරව නමුත් මේකෙන් අපි අදහස් කරන්නේ රටේ සම්පත් ධනය ශ්‍රමය සූරාගෙන කරන රටේ ආදායම බදු වංචා කරන අතලොස්සක් පිරිස ගැන විමර්ශනය කිරීමට අවශ්‍ය කටයුත්තක් මොකද අපි මුලින්ම අපේ යෝජනාවේ තියෙන්නේ මේ රටේ ආදායම් පිළිබඳ මේ තියෙන යාන්ත්‍රණය වෙනස් කරලා රාජ්‍ය ආදායම් බුද්ධි කාර්යංශයක් වහම පිටවන්න කියන එක මොකද අද අපි IMF එක පිටිපස්සේ ගිහිල්ලා අපිට උදව් කරන අපි ලෝක වටේ දැන් ගිහිල්ලා සල්ලි ඉල්ලන හිඟමනට පත්ව අපි රටව ලෝකවටේ දුවන රටවල් අද මේ විදිය ඉතාමත්ම ශක්තිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම තුලින් තමයි රටේ ඒ රටවල රාජ්‍ය ආදායම එකතු කරන්නේ විශේෂයෙන්ම ඇමරිකාවේ ඉන්ටර්නල් රෙවෙනු සර්විසස් ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් IRS ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් කෙලිම FBI ආයතන යටතේ තියෙන්නේ කිසි කෙනෙකුට ඒ ආයතනට සම්බන්ධ වෙන්න බෑ වගේම ඉන්දියාව පකිස්තානය බංගලාදේශ මේ අපේ දකුණු ආසියාව ගත්තත් ඒ තරම් ඉතාමත්ම ශක්තිමත් යාන්ත්‍රණයක් ඒ රටවල තිබෙන නිසාද ඒ රටවල බදු ආදායම ඉතාමත්ම නිවැරදිව ඒ රටවල රාජ්‍ය ආදායමට එකතු වීමක් වෙනවා ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම මෙන්න මේ කාර්යංශය ගොඩනැගීමට කඩිනමින් අපේ ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් අපේ සහයෝග අපිට සහයෝගය ලබා දෙන්න කියනක රජ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලනවා ඒ වගේම මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ වෙබ් අඩවියට මුලින්ම මගේ වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කරේ මම ඒ වගේම මේ වන විට මන්ත්‍රීවරු ඇමතිවරු කීප දෙනෙක්ම ඒ වෙබ් අඩවියට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කළ දෙන මම දැක්කා විශේෂයෙන්ම අද මේ කරුණු එළිදරව් වෙනකොට අර පාර්ලිමේන්තුවේ බත් එක ගැන එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගන්න වරප්‍රසාද ගැන නෙමෙයි මේ රටට බදු ගෙවන සමාගම් වංචා කරන සමාගම්වල තොරතුරුත් පත්තරවල මාධ්‍යයේ පළ කරන්න කියලා මා ඉල්ලා සිටිනවා මොකද ඒ සමාගම්වල දැන්වීම් වලට යට වෙලා ඒ සමාගම්වල ඇඩ්වර්ටයිසින් බජට් එකට යට වෙලා මේ පාර්ලිමේන්තුවේ එළිදක්වන වැදගත් කරුණු වහන්න එපා කියන එකත් මා මාධ්‍යයෙන් මේ වෙලාවේ ඉල්ලා සිටිනවා මොකද මහින්ද ආනන්ද අපේ ඇමතුමා එළිදරව් කරා බදු පැහැර හරින පුද්ගලයන්ව සමාගම් ආරක්ෂා කරන එක කණ්ඩායමක් තමයි ආදායම් බදු ගිණුම් හදන සමාගම් වරලත් ගණකාධිකාරී සමාගම් ඒ වගේම ඊට අමතරව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විශ්‍රාම යන සමහර නිලධාරීන් තමන් රාජකාරී යෙදී ඉන්නකොට විමර්ශනය කරපු සමාගමේම බදු උපදේශකවෙන පෙන්ෂන් ගිහිල්ලා ඒ වගේම රේගුවේ ඒ විමර්ශන කරන නිලධාරියාම අදාළ සමාගමේ එහෙම නැත්නම් කන්සල්ටන් වෙනවා එහෙම නැත්නම් නිලයක් දරනවා ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවේ විශ්‍රාම යන නිලධාරියා තමයි මත්පැන් සමාගම් වල උපදේශකවලු ඉතින් මෙන්න මේකත් නවත්තන්න ඕන අපි මොකද මේ සම්බන්ධයෙන් මොකද එතුමාට වෙන විශ්‍රාම ගියාට පස්සේ වෙන රැකියා කරන්න පුළුවන් නමුත් ඒ වගේ විවාදයට තුත් දෙන රැකියාවල නියුතු නොයුතු කියන මා විශේෂම ඉල්ලා සිටනවා ඒ වගේම 2017 අංක 24 දෙන පනත අනුව මේ ආදායම් බදු දෙපාර්තමේන්තුව යටතේ විශාල බලතල ලැබිලා තියෙනවා ඒ වගේම මම මේ ගරු සභාවට තව තොරතුරු කීපයක් ඉදිරිපත් කරනවා විශේෂයෙන්ම මේ ක්‍රෙඩිට් වවුචර් සෙල්ලමක් පහුගිය කාලෙම ගියා 2019 මේක අහෝසි කරන්න උත්සාහ කර නමුත් ඒක කරගන්න බැරි වුණා ලෝකේ කොහෙවත් නැති S-WAT කියන ක්‍රමවේදය ඒ කියන්නේ සරල කරන ලද එකතු කළ අගය එතකොට මේක මුදල් නෙමෙයි පොඩි කොළ කෑල්ලක් ඒ කොළ කෑල්ලෙන් මේ වන විට වසරකට රුපියල් බිලියන 60ක් විතර මේ රටට අහිමි වෙනවා ඉතින් මං හිතන්නේ මෙන්න මේක ලබා දෙන්න අපනයන සමාගම් වලට ඒ වගේ විශේෂ ව්‍යාපෘති කරන කොන්ත්‍රාත් සමාගම් වලට සාමාන්‍ය වැට් එක 15%යි නමුත් මේක 0 වැට් එක 0 අගේ යටතේ වැට් එක එකතු කරන්නේ දැන් උදාහරණයක් විදිහට කොන්ත්‍රාත් සමාගම් බිලියන 2ක ව්‍යාපෘතියක් කරනවා නම් 15%ක ක්‍රෙඩිට් වවුචර් එකක් දුන්නාට පස්සේ ඒ සමාගම් මිලියන 150ක දෙනවා මේ කොළ කෑල්ලක් මේ කොළ කෑල්ල තුලින් ඒ සමාගම සමහර සමාගම් දින සබ්සිඩරි අපි දන්නවා සමහර ලංකා ප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගම් දින ඒකලන සබ්සිඩරි සමාගම් දිනවා ඒ සමාගම් එක්ක එකතු වෙලා මෙන්න මේ කොළ කෑල්ල එම නැත්නම් මේ S-WAT පහසුකම මිස් යූස් කළ අවභාවිත කළා විශාල මුදල් ප්‍රමාණයක් ඒ කියන්නේ වසරකට රුපියල් බිලියන 60ක විතර ප්‍රමාණයක් මේ රටට අහිමි වෙනවා ඒ වගේම 2020 අක්ෂේරු වර්ෂයේදී මහින්ද ආනන්ද ඇමතුමා කිව්වා බදු ගෙවල් සමාගම 60721ක් ලියාපදිංචි වෙලා තියෙනවා කියලා ඒ වගේම 25692ක් ඒ කියන්නේ රිටර්න් දීලා තියෙන 142යි ඒ සමස්ත සමාගම් වලින් ඒ වගේම 35029ක් රිටර්න් දීලා නැහැ ඒ වගේම මේ සමාගම් වලින් විශාල සමාගම් 343ක් තමයි බදු ගෙවන්නේ ඒ කියන්නේ සමස්ත බදු ආදායම 142යි හැබැයි අප කෝපරේට් සමාගම් ඒ කියන්නේ
සමාගම් 880ක් බදු ගෙවන්නේ 104.3යි. ඒ වගේම මීඩියම් කෝපරේට් සමාගම් 9341යි. ඒ කියන්නේ බදු මුදලින් බදු ආදායමේ 104.6යි. හැබැයි වැදගත්ම කාරණාව තමයි බදු ගෙවන සමාගම් 15069නුත් සමාගම් 1213යි සමස්ත බදු ආදායමේ 91.7%. ඒ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉන්න බදු ආදායම් බදු කොමසාරිස් ජෙනරාල්තුමාගේ සිට පළවෙනි දෙවෙනි තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරීන් එක්ක නිලධාරීන් 1120ක්. එතකොට සමාගම් ෆයිල් තියෙන්නේ 1213. ඒ කියන්නේ එක නිලධාරියාට එක ෆයිල් එකක් තමයි එහෙමනම් කරන්නේ. ඉතින් ඒ තරමට මේ යාන්ත්‍රණය කඩාවැටලා තියෙන්නේ. ඒක නිසා අද අර අපි දැක්ක පහුගිය දවසක මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියෙන කාර්සෙල් බදු කොමසාරිස් කෙනෙක් එතුමාටත් මම කියන්නේ අද මේ පාර්ලිමේන්තුවේ එළිදරව් වෙන කරුණු සම්බන්ධයෙන් උත් එතුමාලා එකතු වෙලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියන්න අපි කැමතියි. එතුමාලාගේ ඒ කාරණාවල එළිදරව් වෙන කාරණාත් එක්ක අපි ඉදිරි වැඩ කටයුතු කරන්න පාර්ලිමේන්තුව. ඒ වගේම විදේශ සංචිත අඩුවීම ලංකාවට විදේශ සංචිත ගෙන්වා ගන්න බැරි හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන සුරාබත් මේ කස්ටම් එකේ හොරබඩු ඇල්ලුවත් ආණ්ඩුවෙන් තෑගි හම්බෙනවා. හොරබඩු ඇල්ලුවේ නැත්නම් හොරුන්ගෙන් තෑගි හම්බෙනවා. ඉතින් මේක තමයි කස්ටම් එකේ මූලික සංකල්පය. මෙන්න මේවා තමයි අපි මේක ගැන අවධානය යොමු කරන්න ඕන. තේ කුරුඳු පොල් සුළු අපනයන භෝග ඇඟලුම් තොරතුරු තාක්ෂණ සමාගම් බොහොමයක් මේ රට විදේශ උපයා ගැනීම ගෙන්වන්නේ නැහැ. ඒ වගේම සමහර අපනයන සමාගම් තමන්ගේ නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා වෙනත් සමාගම් වලට ආනයනය කරන බඩු වලට මෙරට ලැබිය යුතු විදේශ ප්‍රේෂණ හිලව් කරන ජාවාරමක් දැන් පටන් ගන්න තියෙනවා. ඒ වගේම තමයි අපනයනකරුවන් අන්ඩ වැලියු කරලා රටින් පිට කරලා හරි ඉන්වොයිස් එකට මුදල් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම දියුණු රටවල් වල ඒ රටවල් වල අපිට අර මම කලින් කිව්වා වගේ රෙවෙනු ඉන්ටෙලිජන්ස් යුනිට් එකක් අපි පටන් ගන්නවා නම් උදාහරණයක් විදිහට ඩුබායි වරායෙන් බාණ්ඩ පටවනකොටම ඒ ඇත්ත ඉන්වොයිස් එක මේ රටට ගෙන්නන්න පුළුවන්. ඔය ස්කෑන් කරන්න ඕනෙත් නැහැ. හරි ඉන්වොයිස් එකයි පොෆෝමා ඉන්වොයිස් එක අතර වෙනස බලන්න පුළුවන්. මොන වගේ බාණ්ඩ ප්‍රමාණයක් ගේනවද මේ රටට, මොන වගේ ප්‍රමාණයක් වංචා කරනවද කියන එක. ඒ වගේම තමයි අද booking.com, trip advisor, ඒ වගේ Uber වගේ ආයතන වල සේවා ගාස්තු මේ රටට එන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට ඒකට මොන්ට කරන ප්ලැට්ෆෝම් එකක් නැහැ. payment establishment එකක් නැති එක ලොකු පාඩුවක් වෙලා තියෙනවා මේ රටට. ඒ වගේම තමයි අද බොහෝ ආනයනකරුවන් අන්න වැලියු කරලා තමයි මේ රටින් බාණ්ඩ පිට කරන්නේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඊට අමතරව මේ රටට එන සංචාරකයෝ ගොඩක් වෙලාවට ඒ සංචාරක මේ සමාගම් පිට රටවල් වල තමන්ගේ ගිණුම් සකස් කරලා ඒ ගිණුම් වලට තමයි මුදල් බැර කරන්නේ. සංචාරක මේ රටට ආවට ඒ අපේ රටට මුදල් එන්නේ නැති ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපනයන ආදායම වෙළඳාමට අදාළව తాවකාලික ඉන්වොයිස් එකක් මගින් යවන භාණ්ඩේ හරිය වටිනාකම රටට එන්නේ නැති නිසා ඉන්වොයිස් එකකින් විදේශ රටකට ඉන්වොයිස් එක විදේශ රටට යනවා. එතනින් අමතර ප්‍රේෂණ හුවමාරුවක් වෙනවා. මොකද මෙන්න මේක වැදගත් කාරණාවක්. අපිට ඒ ඉන්වොයිස් එක ගියාට පිටරටට අපේ ඒ ඉන්වොයිස් හුවමාරු වුණාට හරි විදේශ ප්‍රේෂණ අපේ රටට එන්නේ නැහැ. ඒ වගේම අද අර මහින්දානන්ද ඇමතුමා කිව්වා වගේ මේ QR කේතයක් වගේ අපි දැක්ක පහුගිය කාලේ ඉතා හොඳ වැඩපිළිවෙලක් වුණා මේ ඉන්ධන සම්බන්ධයෙන්. ඒ වගේ එක කාලයක් දීලා ඒ කාලය තුළදී රටේ සියලුම සමාගම්වල ඒ ලියාපදිංචි අවලංගු කරලා නැවත වතාවක් මේ තාක්ෂණය භාවිතා කරලා අපිට ඒ සමාගම් ටික නැවත ලියාපදිංචි කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. ඒ වගේම මම විශේෂයෙන්ම තව කියන්න කාරණා කීපයක් තියෙනවා. මේ සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ මේ වෙන විට තියෙන ලොකු ගැටලුවක් ස්ටිකර් සෙල්ලමක්. මොකද මේ ස්ටිකර් සෙල්ලමේදී පිටරටින් එන සුරා මේ මත්පැන් සඳහා මේ ස්ටිකර් එක ඇලවලා තිබුණත් දේශීය නිෂ්පාදන සඳහා ස්ටිකර් ඇලවීම ලොකු ගැටලුවක් කියලා දිනන සමහර සමාගම් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කළ දිනන හැබැයි මම එක ඒ සමහර ආයතන කියනවා ඔවුන්ට ඒ නිෂ්පාදනය කරන වේගයට සාපේක්ෂව ස්ටිකර් ඇලවන්න බෑ කියලා. හැබැයි මම මොරටු විශ්වවිද්‍යාලයේ රොබෝ සයන්ස් ඒ අධ්‍යයන ආයතනයට කතා කරා. ඒ ඉගෙන ගන්න ශිෂ්‍යෝ සහ ඒ වගේම ඒ අදාළ ඉංජිනේරුවන් කිව්වා ඔවුන්ගේ ඔවුන් ඒ සම්බන්ධයෙන් උදව් කරලා ඕනම වේගකින් කරන නිෂ්පාදන සඳහා ස්ටිකර් ඇලවන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්නා කියලා. ඇත්තටම මේවා කරන්න පුළුවන්කම තියදිත් බැරිකම් කිය කිය වංචනිකව රටට ලැබිය යුතු බදු වංචා කිරීමට ගොඩක් උත්සාහ කරන ඉතින් මම විශ්වාස කරනවා මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම
අපිට
තව වැදගත්ම කාරණාවක් තියෙනවා මේ පළාත් පාලන ආයතනවල විශේෂයෙන්ම 2008න් පස්සේ ගොහෝ පළාත් පාලන ආයතන බලප්‍රදේශ වැලියු කරලා නැහැ. අපි තක්සේරු දෙපාර්තමේන්තුවට කතා කරාන් පස්සේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් කියනවා නිලධාරීන් නැහැ, ඔවුන්ට අවශ්‍ය පහසුකම් නැහැ කියලා. උදාහරණයක් විදිහට කෝට්ටේ මහනගර සභා බලප්‍රදේශ 2008න් පස්සේ වැලියු කරලා නැහැ. අද සමහර තට්ටු 24 තට්ටු තියෙන බිල්ඩින් තියෙනවා. ඒ බිල්ඩින් වලට අදටත් වරිපණම් ගෙවන්නේ තනි තට්ටුවේ රට උළු සෙවිලි කළ කුඩා නිවස කියලා තමයි අදටත් බදු ගෙවන්නේ. දැන් උදාහරණයක් විදිහට මැක්ඩොනල් ආයතන ළඟ ඉඳන් පාර්ලිමේන්තුව දක්වා ප්‍රධාන පාර දෙපස තිබෙන ගොඩනැගිලි සහ දේපල වැලියු කරොත් එහෙම රුපියල් බිලියන 100ක විතර වත්කමක් තියෙනවා මේ මහල් නිවාස සහ ගොඩනැගිලි වල වත්කම. නමුත් අද කෝට්ටේ මහනගර සභාවේ විතරක් 2021 වර්ෂයේ වරිපණම් වලින් ආදායම ලැබිලා තියෙන මිලියන 238 අද දවසේ කතා කරාට පස්සේ විදුලි බුබුලක් ගන්න එහෙම නැත්නම් තාර බැරල් එක ගන්න මුදල් නැති තත්ත්වයට අසන වෙලා මේ පළාත් පාලන ආයතන. ඒ වගේම රටේම පළාත් පාලන ආයතන තත්ත්වයේ ඔය තත්ත්වයට පත් වෙලා තියෙන ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් අද අපි පාර්ලිමේන්තුව එක කණ්ඩායමක් විදිහට එකතු වෙලා වාද ભેද කෙසේ වෙතත් මේ රටට ලැබෙන්න තියෙන රාජ්‍ය ආදායම රටට අහිමි වෙන රාජ්‍ය ආදායම රටට ලබා ගන්න. මොකද අපි ලෝක වටේ හිඟමන්ඩල පත් වෙලා වැඩක් නැහැ, ගිහිල්ල වැඩක් නැහැ. ඔය IMF එක කියන කාරණා IMF එක කියන්න ඕනේ නැහැ. අපි කරන්න ඕන. මොකද අපි මේ IMF එක කරනකන් ඉඳලා වැඩක් නැහැ. මොකද අපි ඒව නොකර හැරලා මග හැරලා නිලධාරීන් කීපයක දෙනාට ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. අපි මේ පාර්ලිමේන්තුව එක තනි කාරක සභාවක් විදිහට තනි කමිටුවක් විදිහට එකතු වෙලා මෙන්න මේ අර්බුදයෙන් ගොඩ ගන්න අපේ රටට අහිමි වෙන බදු මුදල් එකතු කර ගන්න මේ අදාළ මැදිහත් වීම කරමුකින් ඉල්ලීම කරන බොහොම සුදු
බොහොම සිත කර්මන්තවනේ මිලඟට කරු SM මරික්කාර්මත්වම ඔබතුමාට මිනිත්තු 14ක් කාලය
මේ ගායන්තමතුමාගේ හතරක් හම්බුණා.
ඔව් ඒ හතරත් කලින් ඔබතුමාට මිනිත්තු 12යි එකෙන් දෙකක් අඩු කරලා තිනවා.
හරි හරි එන්න තව වෙලා යනවා. හරි බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. මේ මයින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ගෙනාපු යෝජනාව ගැන සතුටු වෙන වගේම මට අදෝමුඛයෙන් hina යනවා. මොකද දන්නවද, එතුමා මෙතෙක් කැබිනට් ඇමති වෙලා ඉඳලා මේ ආණ්ඩුව ගේන්න මූලික වෙලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ළඟින්ම හිටපු පුද්ගලයා එතුමා. එතකොට එතුමා ඇවිල්ලා මේ බැසිල් රාජපක්ෂගේ උදහසට ලක් වෙලාද ඇමතිකමකුත් නැති වෙලා තියෙනවා. ඒ නිසා හැබැයි එතුමා නේද ඔබතුමාගේ යෝජනාවට මම ස්තුතිවන්ත වෙනවා.
මම කරුණාකරලා එකක් කියන්නම්. මන්ත්‍රීතුමා අත්තට පත් වෙන්න එපා. කවුරු හරි ඇවිල්ලා ප්‍රශ්නේ තේරුම් අරගෙන කියනවා නම් රටට හොඳ යෝජනාවක් කරනවා නම් ඒ යෝජනාවේ වගකීම ගන්න එක අගය කරන්න. හැම කෙනෙක්ම අගය
කරන්න. කතානායකතුමනි මෙතුමා මේ මොනවද කතා කරන්නේ? කෘෂිකර්ම ඇමති විදිහට ෆේල් ඇමති. අද සාගින්න නිෂ්පාදනය නැති උනේ එයා කෘෂිකර්ම ඇමති කාලේ. අසුචි නැවාවේ එයා කෘෂිකර්ම ඇමති කාලේ. ඉතින් ඒ නිසා මම ඒක ගැන කතා
කරන්නේ.
මෙතන වීරයා එනවා හවසට ගිහලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බෙනවා. හවසට ගිහලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බෙනවා. මෙතන
සත්‍යාගයේ මේ එක නැහැ. මෙයා එකේ දැන් ඇවිල්ලා නිකම්ම සුදානම් වෙන්න හදනවා. ෆේල් කුසිකර්ම ඇමති කෙනෙක්. අද මිනිසුන්ට කන්න නැත්තම් ඒකට වක් කියන්න ඕන මෙයා. අද ගොවියන්ට පොහොර නැත්තම් ඒකට වක් කියන්න ඕන මෙයා. අද මේ ළමා මන්දපෝස්සේ තියනවනම් කන්න නැතුව ඒකට වක් කියන්න ඕන මෙයා. ඒ නිසා මම ඒක ගැන කතා කරන්න යන්නේ ඔයිට වැඩිය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද රාජ්‍ය ආදායම මේතරම් අහිමි වෙන තත්ත්වයට පත් වුණේ ඇයි? මෙතුමන් ළඟ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ ආණ්ඩුව ආපු ගමන් මොකද්ද කරේ?
එතුමා වැඩ දෙකක් කෙරුවා. පළවෙනි එක තමයි තමන්ගේ ගජමිතුරන්ට දොළපි දෙන්න දෙන්න බදු සහන දුන්නා. දැන් මෙතුමා යෝජනා කරනවා හොඳම කම්පැනි වල ටැක්ස් කියන්න කියලා. එදා ඒ ටැක්ස් අයින් කරේ කවුද? එතුමන්ලගේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා අවුරුද්දකට බිලියන 800ක ආදායම නැති වුණා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟට දැන් මේ බැංකුවල ධනපතියන්ගේ සල්ලි බැංකුවල තැන්පත් කරාම ඉස්සර තිබ්බා 5%ක විත්හෝල්ඩින් ටැක්ස් එක. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාම එයාගේ තනි තීරණයට උද්දච්ච තීරණයට ඒ 5% ටැක්ස් එක අයින් කරා. එතකොට බැංකුවේ සල්ලි තියෙන ඉනාය මෙන්න මට මෙච්චර තියෙනවා, මට මේකෙන් ආණ්ඩුවෙන් මෙච්චර ආදායමක් ලැබෙනවා, මේ ටැක්ස් එක ගන්න කියලා කියනවද? එහෙම කියන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මෙතුමන්ල කරේ තියාගෙන ආපු වීර මෝඩ උද්දච්චය තමයි මේ ආර්ථිකය බංකොලොත් කරේ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඊට පස්සේ මොකද වුනේ? සල්ලි අච්චු ගහුවා නැතිවෙච්ච ආදායම ගන්න. සල්ලි අච්චු ගහලා උද්දමනේ ඉහළටම ගියා. ඊට පස්සේ ඩොලරේ ඉහළට යන්න දෙන්නේ නැතුව රුපියල බලෙන් අල්ලන් හිටියා. අල්ලන් ඉඳ ආන් ඉන්නවා හරිද? බලෙන් අල්ලන් ඉඳලා අන්තිමට ශ්‍රමිකයන්ගේ සල්ලි තාව නැතුව ආර්ථිකය කුඩුපත්තන් වුණායින් පස්සේ ඇමතිකම් කරලා බැසිල් කර උදාහසර ලක් කළා. ඇමතිකමක් නැතුණායින් පස්සේ මොලේ පැදීම ගැන අපි එක විදියකින් සතුටු වෙනවා. ඒ නිසා මුලාසනේ ගර්භයේ නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ අලුත් ආදායම මේ හොයන්න යෝජනා ගේන්න මේ ආණ්ඩු පක්ෂයේ කට්ටියට අපි මතක් කරලා දෙන්න ඕන, සියලු තැන්වලින් තාම හොරා කරනවා. මම උදාහරණ දෙකක් දෙන්නම් නියෝජ්‍ය කතානායකතුමනි. දැන් පෞගිය කාලේ ජූලි මාසේ ලිට්ටෝ සමාගමේ ටෙන්ඩරයක් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න. එතකොට මේ ටෙන්ඩර් එක ඉතාම පැහැදිලිව කෝප් කමිටුවේදී එතුමත් හිටියද කොහෙද? එතුමට මතකද කියලා? කෝප් කමිටුවේදී අපි පෙන්වලා දුන්නා ඊට වඩා අඩු මුදලකට ගන්න තියදී රුපියල් මිලියන 1200කට වැඩි මුදලක් වීදම් කරලා තමයි ලක්ෂයක් මේ මැට්‍රික් ටොන් ගෙනාවේ. ඒ වෙලාව කිව්වා වැඩි මුදලට හරි ගෙනල්ලා පොලිම නැති කිරීම තමයි අපේ උවමනාව කියලා. ඒ කියන්නේ මොකද්ද? අර්බුද කළමනාකරණයෙන් හොරා කන එක. මම දැන් කියන්නම් නියෝජ්‍ය කතානායකතුමනි, දැනුත් ටෙන්ඩර් එකක් දාලා තියෙනවා ඉදිරි අවුරුදු සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 280,000ක් ගේන්න. කහින් නැතුව අහන් ඉන්න හොරා කන හැටි පෙන්නන්න ඕගොල්ලෝ කට්ටිය. 280,000ක් දැන් ටෙක්නිකල් කාරණා කියමින් මේ ටෙන්ඩර් එක අදිනව නියෝජ්‍ය කතානායකතුමනි. මොකද හේතුව? දැන් සාමාන්‍ය මේ වගේ ටෙන්ඩර් එකක් අවෝඩ් කරාම යම්කිසි සාධාරණ කාලයක් දෙන්න ඕන. ඒ සමාගම් වලට මේ ලංකාව ඇතුළට අදාළ ප්‍රමාණයේ කුඩා නැව්වලට බාලා මේ බෝයාවන් ඇතුළට ගේන්න පුළුවන් විදියට. දැන් අර මෙට්‍රික් ටොන් ලක්ෂයේ අන්තිම හරිය තියෙන්නේ ඔක්තෝබර් මාසෙට ගේන්න පුළුවන් තව මෙට්‍රික් ටොන් 30,000යි. එතකොට මේ ටෙන්ඩරේ අවෝඩ් කරලා කවුරු හරි අඩු ලංසලාභයකට නොදුන්නාම ඔක්තෝබර් මාසෙන් පස්සේ ගෑස් සිංගයක් එනවා. ඔන්න නැවත පොලිම් පටන් ගන්නවා. එතකොට කියනවා අර ටෙන්ඩර් එක ටෙක්නිකල් කාරණා මත අවශ්‍ය කරලා දැන් අපිට බඩු නෑ, පොලිම් ඇවිල්ලා ඉක්මනට ඉවර කරන්න ඕන, ස්පොට් බයි මිලදී ගන්න ඕන කියලා. එතකොට අර පෙර සමාගමට මොකද ඒගොල්ලෝ කුඩා නැව් ටික තියාගෙන මේ කලාපේ ලෑස්ති වෙලා ඉන්නෝ. ඕක නවුනත් බලන්න නියෝජ්‍ය කතානායකතුමනි, පුදුම වෙන්න එපා. එහෙම නොවනනම් මොකක් හරි අඩු ලංසලාභයකට සැපෙයි හැකි ලාභදායි මුදලකට ටෙන්ඩරයක් ලබා දිය යුතුයි. එතකොට ගෑස් අනිවාර්යම වෙනවා. එහෙම නොවි මේ ස්පොට් බයින් ක්‍රමෙම දිගට ගියොත් ඔය 280,000න් නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් මිලියන 3200ක් හොරකම් කණ්ඩායම් බලාගෙන ඉන්නේ. ඒ නිසා තමයි මම කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරේ කෝප් කමිටුව ඉක්මනට පත් කරන්න. මේව කැඳවන්න ඕන, කැඳවලා විමර්ශනය කරන්න ඕන. හොරා කෑවයින් පස්සේ කතා කරලා වැඩක් නැහැ. හොරා කෑවයින් පස්සේ කතා කරලා වැඩක් නැහැ. හොරා කන්න කලින් මේව කතා කරන්න ඕන. තව උදාහරණයක් දෙන්නම් නියෝජ්‍ය කතානායකතුමනි, මහින්දානන්ද මහත්තයා මම මේ කියන එක තේරෙන ඇති. එයත් හිටපු තෙල් ඇමති හින්දා දැන් මේ දවස්වල අන්තිම මාස 6 ප්‍රීමියම් එක අරන් බැලුවොත් අපේ තෙල් සංස්ථාව ගෙවනවා තෙල් බැරලයකට ඩොලර් 35ක් වැඩිය. ඒ කොහොමද? සාමාන්‍යයෙන් සති 6ක කාලයක් ටෙන්ඩර් එකකට දෙන්න ඕන. ඒ කාලේ දෙන්නේ නැහැ. අඩු කාලයක් දෙනවා. එතකොට ගන්නෙ නැහැ ගෞරවයක්වත්. එතකොට දාලා හදිසි මිලදී ගැනීම කියලා ඉවරලා අනුමත කරනවා. එතකොට බලන්න මේ වයින් ගහන්නේ කොහොමද කියලා. එක්කෙනෙක් මම නම කියන්නේ නැහැ. එක්කෙනෙක් මේ ළඟදී තෙල් වලින් ගහපු ගාන විතරක් ඩොලර් මිලියන 9ක් අර්බුද කළමනාකරණයෙන් හොරකම් කරන විදිය. ඒ නිසා මේ නියෝජ්‍ය කතානායකතුමනි, මේ රාජ්‍ය ආදායම් වැඩි කරන්න නම් ආදායම් වැඩි කිරීමේ ක්‍රමෝපායන් හදන්න ඕනේ. ගැත්ත හැබැයි මේ හොරා කණ එක නවත්වන්න ඕනේ. අර්බුද කළමනාකරණය මුවාවෙන් හොරා කණ එක නැවතුහම එතනින්ම විශාල ආදායමක් තියෙනවා. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, විවේචනයෙන් ඔබට ගිහිල්ලා අපි කැමති යෝජනාවක් ඉදිරිපත් කරන්න. අපි කැමති යෝජනාවක් ඉදිරිපත් කරන්න. මහින්දානන්ද මහත්මයා කතා කරා වගේ මම නිකන් මෝඩ විදිහට කතා කරන්න කැමති නෑ. එතුමා හොඳ යෝජනාවක් ගෙනාවා. රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල ආරම්භ කරන්න කියලා. අනිවාර්යෙන් ගේන්න ඕන. අනිවාර්යෙන් ගේන්න ඕන. කරන්න දුන්නේ ඒගොල්ලම තමයි. හැබැයි දැන් හරි කියනෝනම් ගේන්න ඕන එක. මොකද හේතුව අද 175,000ක් ළමයි වාර්ෂිකව ඒ ලෙවල් විභාගේ පාස් වෙනවා. මේක 35,000යි 40,000 අතර ප්‍රමාණයක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි විශ්වවිද්‍යාල යන්නේ. කලා වාණිජ නීති වෛද්‍ය ඉංජිනේරු. එතකොට තව 140ක් ඉන්නවා. මේ අය පාර රස්ති අදු ගහනවට සමහර දේශපාලන පක්ෂ කැමති. එතකොට තමයි ලේ රත් කරන්න පුළුවන්. අද අල්ලපු ඉන්දියාවේ වාර්ෂිකව තොරතුරු තාක්ෂණයෙන් විතරක් ඔවුන්ගේ ආදායම ඩොලර් බිලියන 130කට වැඩි. හරිද? එතකොට අපිට තොරතුරු තාක්ෂණය කීයක් එනවද? ඒ සඳහා අවශ්‍ය දැනුම තියෙනවද? ඒ වගේම දැන් මේ ඒ ලෙවල් පාස් වෙලා විශ්වවිද්‍යාල යන්න හම්බෙන්නේ නැති සල්ලිකාර දෙමාපියන්ගේ දරුවෝ සුළු ප්‍රමාණයක් පිටරට යනවා. හැබැයි ඕන් විශාල මුදලක් එළියට ගෙනියනවා. ඩොලර් බිලියන 2ක් විතර ගෙනියනවා. එනිසා අද අධ්‍යාපනය කියන්නේ ලෝකේ හොඳ වෙළඳපොළක්. එනිසා අපේ රටට ගැළපෙන විදියට අපේ රටට අලුත් ආදායම් හදන්න පුළුවන් අධ්‍යාපන වෙළඳපොළට අපි එකතු විය යුතුයි. අපි ඒක යෝජනා කරනවා. අපි ඒ වෙනුවෙන් පෙනී ඉනවා. අපි මේ ඒගොල්ලෝ වගේ විපක්ෂයේ ඉන්නකොට එක විදියකුයි ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට තව විදියකටයි හැසිරෙන්න අපි සූදානම් නැහැ. මේ දැන් මේ බුදු වෙලා වගේ කතා කරාට ඒ කාලේ කරපු දේවල් ඔක්කොම අපිට මතකයි. ඒ වගේම තමයි තව අලුත් වෙළඳපොළක් තියෙනවා. මේ කලාපේ දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලැබනවා. ඒක ඇත්ත. ඒ පාඩු ලබන්නේයි අර මහින්ද මහත්තයා කාලේ ගුවන් යානා ගේනකොට මේ ගහපු ඒවත් එක්ක ගෙවන්න වෙලා තියෙන වාරිකේ වැඩි හින්දා. හරිද? නමුත් අදටත් දකුණු ඉන්දියාවේ මේ අය ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකන් මේ ගුවන් සේවය පාවිච්චි කරනවා. අන්න ඒ වගේ හොඳ වෙළඳපොළක් තියෙනවා. සෞඛ්‍ය මොනවාද? ප්‍රයිවට් හොස්පිටල්. මං හිතන අපි මීට වඩා ලොකු වෙළඳපොළකට ඇතුල් වෙන්න නම් ඒ සඳහා ඉඩ ප්‍රකාර අවස්ථාව ලබා දිය යුතුයි කියන එක මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම තමයි මේ නියෝජ්‍ය කතානායකතුමනි, අද මම දැක්කා ඊයේ එක්තරා වෙබ් අඩවියක පළ කරලා තිබ්බා අපේ ආදායම වගේ දෙගුණයක් වීදම් කරලා තියෙනවා ජනවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ වෙනකන්. ඉතින් මේක තමයි දිගින් දිගටම හැම ආණ්ඩු කාලකම තිබ්බ ලොකුම ප්‍රශ්නේ. එනිසා නිෂ්පාදන වෙළඳපොළ ඇති කරනවා වගේම අලුත් ආදායම් මාර්ග හොයන්න ඕන. දැන් 1999 තායිලන්තේ මේ වගේ ආර්ථික කඩාවැටීමකට ලක් වුණාම ලක්ෂ ගාණකට රැකියා නැති වුණා. මොනවාද වුණ කරේ? අවසානයේ ගම්බින් බලා ගිහිල්ලා නිෂ්පාදන ආර්ථිකයක් ඔවුන් හැදුවා. හැබැයි ආර්ථිකය පීකක් වෙනකොට ඒ ගම්බින් බලා ගිය තරුණ තරුණියෝ ඒ වගාවන් නවත්තලා නැවත මේ බැංකොක් අගනුවරට ආවේ නැහැ. ඊළඟ પરම්පරාව යට රැකිය අවස්ථාව ලැබුණා. ඒ නිසා ඒ වැඩ කටයුතු කරන්න ඕන. දූෂණය සහ නාස්තිය ආම කරගෙන කියන එක අපි පැහැදිලිවම කියනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මේ සංචාර කර්මාන්තය අපිට අපි විශ්වාස කරනවා පාස්පීරිදා ප්‍රහාරය සහ මේ කෝවිඩ් වසංගතේ නොවුණා නම් සහ මේ වගේ ආර්ථිකය පතුලටම කඩන් වැටුනේ නැත්තම්. මොකද මේ ආර්ථිකය කඩාවැට්ටීම කරේ වෙන කවුරුවත් නෙමෙයි, මොළහතේ කපුටයි, ඊළඟට උද්දච්ච ගෝඨාභය රාජපක්ෂයි, ආර්ථික ඝාතක නිවාඩ් කබ්‍රාලුයි. ඔවුන් මේක කඩාවැට්ටුවේ නැත්තම් අදටත් අපිට ඔළුව උස්සන්න තිබ්බා. අදටත් අපිට සංචාර කර්මාන්තය ඔළුව උස්සන්න තිබ්බා. නමුත් තාමත් මේ මාස 6ටම ඩොලර් මිලියන 600 ගණන් ඇවිල්ලා තියෙන්නේ. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍ය සංචාරකින් යන විදියට මේ මුහුදු වෙරළයි නුවරඑළියයි මේ මාකට් කරලා විතරක් හරියන්නේ නැහැ. එනිසා සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහත්මයාට අපි කී යෝජනා කරන්න කැමති වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් එක ඩිවලොප් කරන්න. අද උදාහරණයකට වනජීවි දෙපාර්තමේන්තුව සතුව මේ වනෝද්‍යානවල තියෙනවා වනෝද්‍යාන 17 බංග්ලෝ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවට සාමාන්‍ය සුද්දෙක් යන්නේ නැහැ, නතර වෙන්නේ නැහැ, ටැප් වැඩ කරන්නේ නැහැ හරියට. බංග්ලෝ එක දේශීය සංචාරකයන්ටත් ගොඩක් අයට නුසුදුසු මට්ටමක තියෙන්නේ. එතකොට මේවා අලුත් වැඩියා කරලා පොඩි පොඩි දේවල් කරන්න තියෙන මොකද්ද? කැන්ල කප්පත් කර පත්තු කරන්න ඕන, හොඳ චෙෆ් කෙනෙක් ඉන්න ඕන, සූර්ය පැනල් ටිකක් දහන්න ඕන. අනිවාර්යෙන් දවසට ලක්ෂ ගාණක් විකුණන්න පුළුවන්. දවසට ලක්ෂ ගාණක් යුරෝපීය සංචාරකයන් විකුණන්න පුළුවන්. මොකද සංචාරකයෝ වැඩි ප්‍රමාණයක් ආවට වැඩක් නැහැ. ඒ එන සංචාරකයින්ට වියදම් කිරීමේ ක්‍රම හදන්න. දැන් යාළ උදාහරණ ගත්තොත් යාළට ගියා මෙතන මියුසියම් එකක් නැහැ. එතන මේ සුවනිය ෂොප් එකක් නැහැ. ඒ වනෝද්‍යානයේ තියෙන මේ මේ වැදගත්කම් දේවල්, ඒ වනෝද්‍යානයේ තියෙන එක්ස්ක්ලූසිව් දේවල් එහෙම නැහැ. ඉතින් මම හිතන්නේ මේ වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් එක විශාල ආදායම් මාර්ග වල පරිවර්තනය කරමුද. උදාහරණයකට දැන් කොළඹට එන සංචාරක මන්දකේ කැමතිනේ කිව්වා මේ විනෝද වෙන්න ක්‍රම නැලු. දැන් දෙහි වල සත්තුවත තියෙන තැන එහෙම එකක් තියෙනවා කියලා සංචාරක හරියට දන්නේ නැහැ.
ගරු මහින්තමරවීර මහත්තයා,
ගරු මන්තුමා කියව කාරණා සම්බන්ධව අපි දැන්ටමත් අවධානය යොමු කරලා තියෙන්නේ වන ජීවී දෙපාර්තමේන්තුවෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් තියෙන සංචාරක මංගල විශාල ප්‍රමාණයක්. ඒවා වැඩි දියුණු කිරීම සඳහා දැන්ටමත් අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. රාජ්‍ය මුදල් උපයෝගී කරගෙන කර හැකි කාර්යයන් පිළිබඳවත් ඒ වගේම පරිත්‍යාගශීලීන් ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර සංචාරක නිවාස ඔවුන්ගේ වියදමින් සකස් කරන්නේ. ඊට අතිරේකව අපි ඒ තව තෝරගත්තු භූමිවල පෞද්ගලිකව හරි කවුරු හරි ඉන්නවා නම් ඇවිල්ලා ඒ කටයුතු කරන්නේ තමත් විනිවිද භාවයෙන් යුතුව ඒ කටයුතු කරන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒවා සම්පූර්ණ දේශීය සංචාරකයන්ට විතරයි දැන්ට වෙන් වෙලා තියෙන්නේ. අනාගතයේදී විදේශීය සංචාරකයන්ටත් ඒ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරනවා.
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි එහෙම කරනවා නම්. මොකද අපේ ආණ්ඩු කාලෙත් මේ යෝජනාව ඉදිරිපත් කරාම
දෙකක් කාලයක් තියෙනවා.
මේ හිටපු ඇමතුමත් කිව්වා ඒ කරනවා කියලා. ඉතින් කරනකම් බලන් ඉන්නවා අපි. බල කරලා ඒක විදේශීය සංචාරකයන්ට ඩොලර් වලට විවෘත කරන්න කියන කියන්නේ මම මේ බංග්ලෝ ගැන කිව්ව එකයි.
වතුවල බංගලාවට.
අපි විනාඩි පහක් තියෙනවා. එතකොට මේ මේ සංචාරකයන්ට මේ බංග්ලෝ ටික විවෘත කරනවා කියන්නේ ඇමතුම එකයි. ඊළඟට මේ සංචාරකයන් සඳහා මේ වනෝද්‍යාන ටික විවර කරන එක, ඊළඟට බොට්නිකල් ගාඩ්ස් ටික තියෙනවා. දැන් කොළඹ සත්තුවත්ත තියෙනවා. දැන් මම දැක්ක මේ ළඟදී සිනමන් ග්‍රෑන්ඩ් එක ගාව යනකොට සුද්දෙක් මේ කොටකලිසමක් ගහගෙන ආසදියා බලන් ඉන්නවා. ඒත් මම කල්පනා කරා ඇයි මේ මිනිහෙන් බලන් ඉන්නේ? ඇයි ගෝල් පේස්ට් එකේ කඩල කොටක් කන්නද? ඉතින් ඒ නිසා අවමතරමින් මේ සංචාරක ශේෂ්ත්‍ර දියුණු කරනවා නම් වනජීවීගත එකතු වෙලා මේ ටැක්සි ටිකක් අලුතෙන් හදලා කොළඹ නගරයට එන කට්ටියවක්වත් මේක විවෘත කරලා ඒ වගේම තමයි අපේ වැවිලි කර්මාන්ත ඇමතුමා ඉන්නෝ ප්ලාන්ටේෂන් ටුවරිසම් මීට වඩා දියුණු කරන්න පුළුවන්. අද ප්ලාන්ටේෂන් බංගලෝස් සමහර ඒවා පුද්ගලික අංශයට දීලා තියෙනවා අපේ විරුද්ධත්වයක් නැහැ ඒක ගැන. නමුත් තවමත් ඉතුරු වෙච්ච ඒවා තියෙනවා. මේව විවෘත කරන්න ඉතුරු මේ සංචාරක ව්‍යාපාරයේ විදේශීය සංචාරක ඉලක්ක කරලා. මොකද හේතුව දැන් සංචාර කර්මාන්තයෙන් මාසකට ඩොලර් මිලියන මේ 150-200ක් අපිට මේ ප්‍රමාණය ගේන්න බෑ. අවම වශයෙන් ඩොලර් මිලියන 500කටවත් මේක ගේන්න නම් මේ සංචාර කර්මාන්තයේ තියෙන හැම පැතිකඩක්ම විවෘත කරන්න ඕනේ. ඒ නිසා මුලස්සනේ නියෝජ්‍ය කතානායකතුමනි ආදායම් වැඩි කරන වගේම අලුත් වෙළඳ පොළවල් ස්ථාපිත කරන වගේම නිෂ්පාදන ආර්ථිකයක් ගේන වගේම හොරකමයි වංචාවයි දූෂණයයි මේ අවම කරන්න ඕන. දැන් මම නැවත නැවතත් කියනවා අපිට සැකයක් තියෙනවා මේ කෝප් කමිටුවයි කෝපා කමිටුවයි විපක්ෂයෙන් නම් කරලා ඉවරයි. ආණ්ඩු පක්ෂයෙන් නම් කරන්නේ නැත්තේ මේ ඩීල් ටික දාලා ඉවර වෙනකන්ද කියලා. මොකද වර්තමාන ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා වශයෙන් ඉන්න කාල තමයි අර මම පෙරකී ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ්‍ය සම්බන්ධව කෝප් රැස්වීම තිබිලා ඊළඟ දවසේ මම එතුමාගෙන් මෙතන ප්‍රශ්න කරා. එතුමා ඊට පස්සේ කිව්වා ඇවිල්ලා උත්තර දෙන්නම් කියලා ඉවරලා ඒ පිළිබඳව හොයලා බලලා. අදටත් සොයා බැලීමක් නැහැ. මට දැඩි සැකයක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි මේ ගෑස් මෙට්‍රික් ටොන් 280,000 අවෝඩ් කරන කන්ද මේ කෝප් කමිටුව පත් නොකර ඉන්නේ. මොකද අවෝඩ් කරයින් පස්සේ කරන්න දෙයක් නැහැ. හොරකමක් වංචාවක් වෙනවනම් ඒක වෙන්න කලින් හොයාගන්න පුළුවන් නම් ඒකෙන් රාජ්‍යයට හිමි වෙ ඉතිරි විය යුතු ආදායම ඉතුරු කරන්න පුළුවන්. ඒ නිසා මේක ප්‍රමාද කරන්නේ ඒ අවෝඩ් කරන කන්ද කියන සැකය අපිට තියෙන නිසා වගකීම්යුත්තන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. දැන් මේ කියන යෝජනා අවංකණම් මේ කියන යෝජනා ඇත්තනම් අතුරු ඉඳන් සටන් කරන්න කෝප් කමිටුව පත් කරන්න කියන්න මේ සිදු කරන වංචා දූෂණ වලට විරුද්ධව නැගී සිටින්න. ඒ නිසා අවසාන වශයෙන් නියෝජ්‍ය කතානායකතුමනි අපි පැහැදිලිව එක දෙයක් කියන්න කැමතියි. දැන් අද ජනතාව ගුණාත අන්දමින් ඉන්නේ. එපා කියපු එළවපු ඇමතිවරු ටිකම ආය දානවා නේද? එපා කියපු එළවපු ඇමතිවරු ටිකම ආය දානවා. ඒ වගේම අද මේ අරගලේ අමතක වෙලා අරගලය තුලින් ආපු මේ අදහස් වල තියෙන ශේෂ අමතක වෙලා තියෙනවා. දැන් මේ ජනතාව හිතුවට මේ අය හිතුවට මේ ගෝල් ෆේස් එක ඉවරයි කියලා අරගලයෙන් ආපු මතවාදී ඉවර නැහැ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි ඒකෙන් ආවේ අපෙන් හොරා කාපුව දීපිය ඒ වගේම හොරා කාපුවෙන් අල්ලපිය කියන එක. ඒ නිසා අපි සමග ජන බලවේගයේ විදියට පෙනී හිටින්නේ මේ මතවාදය වෙනුවෙන්. ඒ නිසා මේවා මේ වගේ කඩාවැටි චාර්සිකයක් තුළ ආණ්ඩු ස්ථාවරව යන්නේ නැහැ. ලෝකේ ඉතිහාසය දිහා බැලුවම මේවා වෙනස් වෙනවා. ඒ නිසා වැඩි කල් මේ ආණ්ඩුව දුවන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා ලබන අවුරුද්දේ දැන් විපක්ෂයට 103යි. තමුන්නාන්සේලාට අපේ මේ මේ ආණ්ඩුව විස් පාර්ලිමේන්තු විසුරුව හරින්න අපිට තව 10යි ඕන. ඉතින් මහින්ද ආනන්දමැතිතුමාට මේ ඇමති කමන්නේ කලකිරලා ඉන්නේ. ඒ එහෙම ඇමතික නොලැබිච්ච ඉතුරු අයත් එයි. ඒ නිසා අපි 113ක් අරගෙන මේ පාර්ලිමේන්තු විසුරුව හරලා මේ ආණ්ඩුව පෙරලලා මේ අරගලය තුලින් ආපු මතවාද තමයි හොරා කාපු ටික ගේන්න නැවත ඒ වගේම හොරුන් අල්ලන්න කියන එක. ඒක ඉදිරි ආණ්ඩුවක් තුළදී අනිවාර්යයෙන්ම අපි කරන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු
මම මුලින්ම ඔබතුමාගෙන් කණගාටු ප්‍රකාශ කරනවා කාලකණ්ණි කියන වචනේ මම ඉල්ලස් කර ගන්නවා. එක දෙවැනි එක මේ අමාත්‍ය ධූරේ නැතිවීම පිළිබඳ කිසිදු සංවේදයක් නැහැ. මේ අමාත්‍ය ධූරේ නැති වෙලා මාස හතරක් ගෙදරපු ඉඳපු ඉඳ තමයි මේ කේස් ස්ටඩි එකකට කරන්න පුළුවන් උනේ. මම මේ ගැන ලොකු අධ්‍යයනයක් කරා. අධ්‍යයනයක් කරලායි මම මේ කතාව කරේ. ඒ නිසා මම සතුටු වෙනවා මන්ත්‍රීවරයෙක් හැටියට මහජන නියෝජිතයෙක් හැටියට මට මේක ගැන අධ්‍යයනයක් කරලා කතාවක් කරන්න පුළුවන් වීම ගැන. ඒ වගේම ඔබතුමා මගේ නොහැකියාව සහ මගේ අදක්ෂතාවය පිළිබඳ කතා කරා. ඒ පිළිබඳවත් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ අදක්ෂතාවය සහ මගේ නොහැකියාව ගැන ඔබතුමා ප්‍රකාශ කරපු එක මගේ අවංක හිතින් මම මේ යෝජනාව කරේ මරික්කාර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ මිල්ලීමක් කරේ අපිට ඉඳගමුයි කියලා. මේකේ පුද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ. අපි අතින් වෙච්ච වැරදි අපි නිවැරදි කරගන්න ඕනේ. ගොඩක් අය වැරදි පිළිගන්නේ
නැහැ. හැබැයි
අපි වැරදි හත් විදියට ගහන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.
හරි බොහොම ස්තුතියි ඔබතුමා.
කථානායකතුමනි මම නම් පහත් විදියට මේ මේ හැසිරුන්නේ නැහැ. එතුමා තමයි වචනේ පාවිච්චි කරේ. ඒක ඉල්ලා ස්වීකර ගැනීම පිළිබඳව මම සතුටු වෙනවා. නමුත් මම කරුණු කාරණා එකින් එක පෙන්වලා දුන්නා. එතුමා දැන් කරුණු අවබෝධ වීම සම්බන්ධව මම සතුටු වෙනවා.
බොහොම සිත ප්‍රදාන. ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ඔබතුමාට මිනිත්තු 13ක් තියෙනවා. හැබැයි දැන් 12යි මාට ඉවර කරන්නකොට ඔබතුමාට මිනිත්තු 2-3ක අඩුවක් වෙනවා. මොකද කරන්නේ?
හරි. ගරු කථානායකතුමනි මේ මහින්දානන්ද ඇමතිතුමා ඇතුළු කණ්ඩායමක් විසින් මේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව යම්කිසි ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් බවට පත් කරන්න උත්සාහ දැරීම ගැන මම බේවින් සතුටු වෙනවා. මක්නිසාද යත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව අපේ පාර්ලිමේන්තුවට පැවරලා තියෙන වගකීම මේක තමයි. මේ තියෙන දැවැන්තම අර්බුදයට විසඳුම් තියෙන්නේ හතරයි. අද මේ කවුරු ආණ්ඩුව වෙනස් කළත් කවුරු පාලනයක් ගන්න ලෑස්ති වුණත් කිසි කෙනෙකුට මේ රට දුවන්න බෑ. අපි මේ අරමුණු හතර ඉෂ්ට කරගත්තේ නැත්තම් එක රජයේ ආදායම වැඩි කර ගැනීම, දෙක රජයේ වියදම අඩු කර ගැනීම, තුන රට ඇතුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගැනීම, හතර රටින් පිටට ගලා යන විදේශ විනිමය අඩු කර ගැනීම. මේ හතරෙන් පිට වෙන විසඳුමක් මේ ගරු සභාවටවත් මින් පිට ඉන්න කිසි කෙනෙකුටවත් ගේන්න බෑ. ඒ නිසා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ගැටලුව ලංකා ඉතිහාසයේ නොවිරු තත්ත්වයට පත් වෙලා තිබෙනවා. 2021 වර්ෂයේදී රජයේ මුළු ආදායම 1457යි. එයින් බදු වලින් ලැබිලා තියෙන්නේ 1298ක්. බදු නොවන ආදායම තියෙන්නේ 159යි. 15%. බදු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කරන නිසා මේ සභාවේදී මම බලාපොරොත්තු වෙන්නේ මේ ගරු සභාවේ අවධානය බදු නොවන ආදායම කෙරෙහි යොමු කරන්න. මොකද බදු කාගෙන් ගත්තත් ඒ බද්ද දරන කෙනාට බදු ආපාතයක් බදු බරක් දරන්න සිද්ධ වෙනවා. බදු නොවන ආදායමින් මිනිසුන් පිට බදු බරපැටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. බදු නොවන ආදායම අපේ රටේ ඉතාම පහළ මට්ටමක තියෙනවා. මොනවාද ආණ්ඩුවකට තියෙන බදු නොවන ආදායම්? ඒ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල යනාදීෙන් ලැබෙන ලාභාංශ, විවිධ ප්‍රාග්ධන වත්කම් තොලින් ලැබෙන පොලිය, ඉඩං ආ අනිකුත් දේවල් වලින් ලැබෙන බදු කුලි, මේ බදු නොවන ආදායම් අංශයේ පිළිබඳ දීර්ඝ කාලයක් විසඳුමක් හොයන්න උත්සාහ දරලා නැහැ. 2002-3
හතර වර්ෂවල මම ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී අපි මේ ගරු සභාවට මේ අර්බුදය ඇති නොවන විසඳුම් මාර්ගය අරන් ආවා නීතියක් විදිහට. ඒ තමයි 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. ඒ පනතේ තිබුණ ඉලක්ක ටික කළා නම් අද මේ තැනට මේ රට වැටෙන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලිව තිබුණේ 2006 වෙනකොට රටේ අයවැය පරතරය දළදේශීය නිෂ්පාදනයේ 5%ක් වෙන්න ඕනේ. ඉන් පස්සේ දිගටම 5% පවත්වාගෙන යන්න ඕනේ. 2013 වෙනකොට රාජ්‍ය ණය බර 60%ට ආය අඩු වෙන්න ඕනේ. එමු නැත්නම් ණය ආපසු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. 4-3 රජයේ ණය වෙන විට අපවෙන්න පුළුවන් දළදේශීය නිෂ්පාදනයෙන් 4.5%. අවාසනාවට මේ ගරු සභාවට රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ පරමාර්ථ ඉෂ්ට කරගන්න බැරි තත්වයක් ඇති වුණා. අපි එකිනෙකාට බැනගත්ත මිසක් මේ විෂයානුබද්ධව මේ ප්‍රශ්නේ කළමනාකරණය කළේ නැහැ. ඊට පස්සේ අපි එදා මේ අර කියපු මහින්දානන්ද ඇමතිතුමාලගේ යෝජනා වලියේ මේ ප්‍රශ්නය දැකලා අපි යෝජනාවක් ඉදිරිපත් කළා. රජයේ ප්‍රධාන ආදායම් එකතු කරන ආයතන 3යි. එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව. මේ තුනම අන්තර් සම්බන්ධීකරණයක් ඇතිවෙන ලෙස රාජ්‍ය ආදායම් අධිකාරියක් පිහිටවන්නේ. දැනුත් මදුර මන්ත්‍රීතුමාලා දැන් යෝජනා කරන්නේ අවුරුදු 20 ගානකට පස්සේ ඒකමයි. ඒ ආදායම් අධිකාරියක් ඇති කරන අවස්ථාවේදී ඒක කරන්න බැරි වෙන්නේ අපේ පක්ෂවලට සම්බන්ධ දේශපාලන වෘත්තීය සමිති තියෙනවා. වෘත්තීය සමිති ආණ්ඩුව පැත්තේ ඉඳන් කරනකොට වෘත්තීය සමිති විපක්ෂයේ කණ්ඩායම අල්ලගෙන විපක්ෂයේ කණ්ඩායමට කියනවා මේකට ඉඩ දෙන්න එපා, මේකෙන් මේව මේව වෙනවා කියලා. ඊට පස්සේ ඒ අය ආණ්ඩු පක්ෂයට ආපුවාම අනිත් වෘත්තීය සමිති ටික අනිත් පැත්තට කියනවා. මේ වෘත්තීය සමිතිවල පෞද්ගලික අභිමතාර්ථ මිසක් පොදු ජාතික අරමුණක් කරා ඒ අය මෙහෙම ගන්න බැරිවීම දේශපාලන පක්ෂ වශයෙන් අපේ සිද්ධ වෙලා තියෙන වැරැද්දක් අඩුපාඩුවක් කියන එක මම විශ්වාස කරනවා. ඒ නිසා අදවත් පුළුවන් නම් අපිට මේ ආදායම් එකතු කර ගැනීම පිළිබඳ ප්‍රශ්නය විසඳන්න ප්‍රධාන ආදායම් උපදවන ආයතන වලට හදලා තියෙන පනත මේක ඔක්කොම කෙටුම්පත් කරලා ඉවර වුණා. මොකද මම නියෝජ්‍ය මුදල් ඇමතිවරයා වශයෙන් මම මේ සම්බන්ධයෙන් බරපතල ලෙස මැදිහත් වුණා. ජාති ආදායම් අධිකාරියක් පිහිටවීම පිළිබඳ මේ ආයතන තුනම අන්තර් සම්බන්ධීකරණයක් කළා. බදු ආදායම් වැඩි කර ගැනීම සඳහා අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඊළඟට බදු පැරෑරින් ආ ගෙවීම් සම්බන්ධයෙන් එතුමන්ලගේ යෝජනා සමග අපි එකඟ වෙන අතර බදු නොවන ආදායම වැඩි කරන්නේ කෙසේද? දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය ව්‍යවසායන්ගේ බර ඒ වියදම ආදායම නැතිවීමකට සමානයි. ඒ වියදම දරන්න ඕනේ රටේ ජනතාව විසින්. දැන් 2021 වර්ෂයේදී ඛනිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම් අලාභයේ විතරක් බිලියන 82.2යි. ඛනිජ තෙල් සංස්ථාව අවුරුදු තුලදී තෙල් අලෙවි කරලා අලාභයේ විතරක් බිලියන 82.2යි. මේ සංස්ථාව නොගෙවලා තියෙන ණය ප්‍රමාණය බිලියන 505.3යි. බිලියන 505ක් ඛනිජ තෙල් සංස්ථාව ණයයි.
කරුවමතුන් තම මිනිත්තු දෙකක කාලයක් තියෙන ආහාර විවේකයට.
ඔව්. ඊළඟට මම අනිත් එක විදුලි බල මණ්ඩලයේ අලාභයේ බිලියන 69.2යි. ඒක 21-22යි. ගෙවන්න තියෙන මේ ණය ප්‍රමාණය 502යි. එයා ලංකා සමාගමේ මෙහෙයුම් අලාභයේ 21යි. ජල සම්පාදන මණ්ඩලයේ බිලියන 3.1යි. තැපැල් දෙපාර්තමේන්තුව 7.2යි. දුම්රිය බිලියන 10.3යි. ඔබතුමා කලබල වෙන්න එපා. නෑ හිටපු ඇමතිවරයා විදියට අපි ඔබතුමාට ගරු කරනවා. නමුත් මේ මහා බැංකු වාර්තාවේ තියෙනවා ඉතා පැහැදිලිව මේ 2021 වර්ෂයේදී ජල සම්පාදන මණ්ඩලයේ අලාභය 3.1 බිලියන කියලා. මෙහි උන් අලාභය.
ගරු වාසුදේව ඇමතුමා.
ඒකේ එකලා ලැබෙන්නා වූ ආදායම.
ඔව්.
එතකොට ඒ ආදායම ඒ මෙහෙයුම් වියදමට වඩා වැඩි. නෑ. ඕක මම පෙන්නුවා. ඕක මම පෙන්නුවා අපේ කට්ටියට මේ මහා බැංකු වාර්තාව වැරදි කියලා.
ඒක
නිවැරදි කළේ ඇව්වා.
එතනින් නිවැරදි කරගන්න තැපැල් දෙපාර්තමේන්තුව 7.2, දුම්රිය 10.3 මේ රාජ්‍ය ව්‍යවසායන් අලාභ නොවන තත්ත්වයට පත් කරන්න පුළුවන්.
ඒට
හේතු මම ඒ කරුණ විතරක් කියලා අවසන් කරනවා. ඒ සඳහා කළ යුතු වෙන්නේ පිරිවැය අවම වෙන, පිරිවැය ආවරණය වෙන මිල ප්‍රතිපත්තියක් අනුගමනය කළොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ජනතාවට සේවාවක් සපයන බරක් නොවන ආයතන බවට පත් කරන්න. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ පොලි හා කුලි වෙනස් කරලා නැහැ. රජයේ දේපළ තුට්ටු දෙකට තමයි කුලියට හා බද්දට දීලා තියෙන්නේ. මේ මේ කුලිය හා පොලි ආදායම් රජයේ තක්සේරුකරුගේ අලුත් තක්සේරු අනුව වැඩි කිරීම තුළින් රජයේ ආදායම් වැඩි කරන්න පුළුවන්. ඒ නිසා රාජ්‍ය ආදායම් වැඩි කිරීම සම්බන්ධයෙන් බදු ආදායම් වගේම බදු නොවන ආදායම් පිළිබඳවත් සුවිශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම සිතේ කරව මත්තමනේ දිවාහාර විවේකයේ සඳහා පස්වරු 1 දක්වා සභාවේ කටයුතු තව කාලයකට.